දිනට නියමිත යෝජනා පිළිබඳව දැනුම්
විසාජන කෙටුම්පත කාර්ක සභා අවස්ථා
කාර්ක සභාව කර්මාන්ත අමාත්‍යංශ සීස 149 297 සහ 303 පළවෙනි උපලේඛනය වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍යංශ සීස 116 සහ සීස 298 සිට 302 දක්වා ආරම්භ කිරීමට ගරු බුද්ධික පතිරණමැතිතුමා
ගරු
මුදමාට මිනිත්තු 20ක කාලයක් තියෙනවා
ස්තුති ගරු
නියෝජනයේ ටිකකින්
කථානායකතුමනි 2024 විසර්ජන පනත් කෙතුම්පතේ කාර්ක සභා අවස්ථාව අද දින 2023/12/1 සිකුරාදා විවාදයට ගැන අමාත්‍යංශ හා ඒවා යටතේ ඇති අනිකුත් දෙපාර්තමේන්තු හා ආයතන අදාළ අංක 149 297 303 116 298 සිට 302 දරණ වැයශීෂයන්ගෙන් එක් එක් වැඩසටහන්හි සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 1000කින් වැඩි කළ යුතුය මම යෝජනා කරමි. මම මෙතෙක් කල් මේ කට්ටක මුගන කිසිම දවසක 10කින් කපන්න කියලා කිව්වේ නැහැ. මට ඒක අදත් කියන්න බෑ. ඒ නිසා මම හැමදාම කියලා තියෙන රුපියල් 1000කින් වැඩි කරන්න කියලා. ඇයි විපක්ෂ අපි කියනවා මේක 1947 ඉඳලා වැරදි වැඩක්. අපි හැමදාම කියනවා රුපියල් 1000කින් කපන්න කියලා. විපක්ෂ අපි කරන්නේ රුපියල් 1000කින් කපන්න කියන එක නෙමෙයි. අයවැයක කීයක් හරි වැඩි කරන්න කියන එක. අනිත් එක මේ සම්ප්‍රදාය කියලා මේ ජෝක් එකක් වෙන සම්ප්‍රදායන් මම මේ ඉතිහාසෙ පුරා
කෑමපැයින් අඩක් අපි ලබා ගන්න මේ ප්‍රමාද වෙච්ච නිසා. හායි.
සභානායකතුමා මුලස්සන ඉදිරි
කිව්වා. මේ සභාවට උඩට ගිහිල්ලා ගන්න වෙන්නේ සභානායකතුම ඔහොම ගන්න බෑ.
පාර්ලිමේන්තු යලි රැස්.
පාර්ලිමේන්තු යලි රැස්න්නේ.
දිවාහාර විවේකයේ සඳහා සභාවේ කටයුතු
ගරු නියෝජ්‍ය කථානායකතුමින් දිවාහාර වේල පැයෙන් පැය භාගයක් අද දින සභාවේ කාර්ය සභා අවස්ථාව සඳහා ලබා දීමට යෝජනා කරයි.
සභාව එකඟද? කාර්ක සභාව. ඔව් ගරු මන්ත්‍රීතුමා පටන් ගන්න. හොඳයි.
වැඩිපුර විනාඩි දෙකක්. හොඳයි. හරි. මම ආයි
වැඩිපුර නෙමෙයි අඩු වෙච්ච දෙක.
ඔව්.
හොඳයි.
විනාඩි දෙකක්. ඉතින් ඒ නිසා අතරම මේ අනිත් එක 47 රුපියල් 10ක් කියන්නේ අද රුපියල් ලක්ෂයක් විතරයි. මම පටන් ගන්න කැමති අද අමාත්‍යංශ දෙකක් තියෙනවා. කර්මාන්ත අමාත්‍යංශය, වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍යංශය. මම හැමදාම පටන් ගත්තේ කර්මාන්ත අමාත්‍යංශය ගැන කතා කරලා. අද මම කර්මාන්ත අමාත්‍යංශයට වෙළඳ වාණිජ අමාත්‍යංශය එක්ක එක්කාසු වෙලා මේ ඉදිරිපත් කරන අවස්ථාවේදී හිටපු කැබිනට් ඇමතිවරයෙක් විදිහට මේ අමාත්‍යංශ දෙක එකට තියෙන කාලේ මේ දෙක විතරක් නෙමෙයි මේ දෙකත් ඒ වගේම තෘතීක අධ්‍යාපනයට අදාළ නිපුණතා සංවර්ධන අමාත්‍යංශයත් කියන අමාත්‍යංශ තුනක් එකට තියෙන කාලේ කැබිනට් ඇමතිවරයෙක් විදිහට රාජ්‍ය ඇමතිවරයෙක් විදිහට නියෝජ්‍ය ඇමතිවරයෙක් විදිහට අද මේ දෙකේම අය දන්නවා මට පාස්කෝ ප්‍රහාරයෙන් පස්සේ මම දවස් 50ක් කැබිනට් ඇමතිවරයා විදිහට මේ ටික එකතු වෙලා කටයුතු කරා. අදටත් ඔය කිසිම අමාත්‍යංශක අල්පනිති තුරක තරම්වත් මට චෝදනාවක් නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ අමාත්‍යංශ දෙක රටට විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් අමාත්‍යංශ දෙක. හැබැයි හැමදාම මේ අමාත්‍යංශ දෙකෙන් විශේෂයෙන්ම කර්මාන්ත අමාත්‍යංශයට ලැබෙන මුදල සොච්චම් මුදලක්. එතනින් මම පටන් ගන්න කැමතියි. මගේ ආබද දිස්ත්‍රික්කේ ගාල්ල දිස්ත්‍රික්කේ මේත්පතිරර එතුමා කැබිනට් ඇමතිවරයා විදියට ඉදිද්දී මම කියන්න ඕනේ හැමදාම මේ පාරත් බිලියන 5ක් විතර තමයි ඔබතුමාලාට වෙන් වෙලා තියෙන්නේ. දැන් මම හැමදාම කතා කරා ගරු ප්‍රසන්න රණවීර මැතිතුමාට එදා සම්ප්‍රදායික කර්මාන්ත වෙනුවෙන් වෙන් වෙන සොච්චම් මුදල ගැන. අද හොඳ මුදලක් වෙන් වෙලා තියෙනවා. මම ඒ ගැන සතුටුයි. ඒ වගේම ඒ මුදල වැඩි වෙන්නට ඕනේ. තවත් වැඩි වෙන්නට ඕනේ. වගේම අනිත් රාජ්‍යමත්තුමාගේ අමාත්‍යංශයත් තියෙන වංචා දූෂණ නැති කරන්න. දැන්නමත් මං හිතන්නේ දෙන්නේ වැඩ තහනම් කරා. ඒ වගේම ඔබතුමාගේ වෙළඳ අමාත්‍යාංශය. වෙළඳ අමාත්‍යාංශ ගැන කතා කරනකොට මම විශේෂයෙන්ම සඳහන් කරන්න කැමතියි ඔබතුමා විශේෂයෙන් දැඩි අවධානයක් යොමු කරන ඔබතුමා යත් දෙන වෙළඳ ලකුණු ලියාපදිංචි කිරීමේ කාර්යාංශය. මම මේකේ අඩුපාඩු වංචා දූෂණ මේක තුල වෙන නොපනත්කම් බොහෝ අවස්ථාවලදී පෙන්ලා තියෙනවා. අද මම ඒක නෙවෙයි කියන්නේ. අපි ඉක්මනටම යන්න ඕනේ ගරු ඇමතුමා මැඩ්‍රිඩ් ප්‍රොටෝකෝල් එක අත්සන් කරන්න. ඒක අපි රටක් විදිහට අත්සන් කරලා නැති නිසාම අද වෙළඳ ලකුණක් යම්කිසි X කියන සමාගමක වෙළඳ ලකුණක් දැන් රටින් රටට ගිහිල්ලා අපි ලියාපදිංචි කරන්න ඕනේ. එතකොට අපි මේ ඩොලර් ඉතුරු කරගන්න හදන වෙලාවේ රටින් රටට අපි ඩොලර් ගෙවන්න ඕනේ. ඒ නිසා මම ඔබතුමාට ඉක්මනටම යෝජනා කරනවා ඉන්ටර්නැෂනල් ට්‍රේඩ්මාර්ක් රෙජිස්ට්‍රේෂන් ට්‍රීටි එක යටතේ මේ මැඩ්‍රික් ප්‍රෝටෝකෝල් එක අපි ෆලෝ කරනවා. අපි එහෙම කරපු ප්‍රෝටෝකෝල්ස් ගොඩක් ඒවා ෆලෝ කරලා තියෙනවා. පරිසරය සම්බන්ධයෙන් බැලුවත් දැන් 1961 වියනා සම්මුතිය තානාපති සේවය පිළිබඳ ප්‍රෝටෝකෝලේ අපි මේ වගේ බොහෝ ප්‍රෝටෝකෝල්ස් අපි ෆලෝ කරලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලනවා ඉක්මනටම අපි මේ ප්‍රෝටෝකෝලය යටතේ තියෙන නිවිසුම්ගත වීම අත්‍යවශ්‍ය කාරණයක්. මොකද ලංකාවේ 2500 ඉතිහාසෙ නෙවෙයි දැන් ආපස්සට බැලුවොත් අවුරුදු 3500ක 4000ක විතර ප්‍රාග්ඓතිහාසික යුගයට ගියත් ලංකාව ලෝකයේ තුල වෙළඳ කේන්ද්‍රස්ථානය. පැරණි සේදමාවත තුල බැලුවත් ඒකේ මුහුදු මාර්ගය බැලුවත් ගමන් මේ මුහුදු මාර්ගය බැලුවත් ඒ වගේම ගොඩබිම් මාර්ගය බැලුවත් අපි කේන්ද්‍රස්ථානය. ඇත්තරම එක්තරා කාලයක අපි මාන්තොට වරාය පාවිච්චි කරන්නේ මැද පෙරදිග කලාපයේ වෙළඳ බලය කේන්ද්‍ර වුණකොට. අපි එතනින් ත්‍රිකුණාමල වරාය පාවිච්චි කරන්නේ අපි අනුරාධපුරයෙන් පොළොන්නරුවට යන්න රාජධානි මාර්ගෙම කෙරෙත් මේ අපේ මේ වෙළඳ හබ් එක නැත්නම් කමර්ෂල් හබ් එක බලපාලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගේ අවධානය මුලින්ම ඒ වෙනුවෙන් යොමු කරන්න කැමතියි. විශේෂයෙන්ම ඔබතුමාගේ අමාත්‍යාංශයේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව මීට වැඩිය බර තියලා කටයුතු කරන්න ඕන. මහපොළ උවමනයි, මහපොළ වෙළඳ ප්‍රදර්ශන පවත්වන්න උවමනයි, ඒ කටයුතු රට පුරා ව්‍යාප්ත කරන්න උවමනයි. හැබැයි ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව අපි දැඩි අවධානයක් යොමු කළ යුතුමයි. ඒක අත්‍යවශ්‍යයි. ජාත්‍යන්තර වෙළඳාමේදී අපිට ලබාගත හැකි ඉහළම වටිනාකම් අපි එකතු කරගන්න ඕන. දැන් වාණිජ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ඔබතුමාලා තීන්දුවක් අරන් තියෙනවා. ඒ තීන්දුව පිළිබඳව මම කියන්නේ ආපෞසරයක් කල්පනා කරන්න. කරුංක ප්‍රතිඅපනයනය කිරීම පිළිබඳ දැන් තීන්දුවක් අරන් තියෙනවා. ප්‍රතිඅපනයනයට ඉඩ දෙන්න. හැබැයි කරුංක ප්‍රතිඅපනයනය පිළිබඳව පහුගිය කාලේ විපක්ෂයේ ඉඳිද්දී ඔබතුමාලා කතා කරේ වෙනස් විදියකට. අද කරුංක ප්‍රතිඅපනයනයට කැබිනට් මණ්ඩල අනුමැතිය දීලා තියෙනවා. එතකොට මම අහන්නේ මේ ප්‍රතිඅපනයන ක්‍රියාවලිය පිළිබඳව මීට වඩා ගැඹුරු සංවාදයකින් තීන්දුව ගන්න තැනකට යා යුතුව තියෙනවා. වාණිජ දෙපාර්තමේන්තුවේ ඉතිහාසය 1931 දක්වා විහිදෙනවා. 1937 තමයි වාණිජ දෙපාර්තමේන්තුව කියන නමින්ම වාණිජ දෙපාර්තමේන්තුව ඇති වෙන්නේ. කලින් තිබුණු වාණිජ කටයුතු බියුරෝවේ නම වෙනස් වෙලා. ඉතින් එතන ඉඳලා මේ දක්වා ගියපු වාණිජ දෙපාර්තමේන්තුවට දැන් මේ අවුරුද්දේ තමුන්නාසල සල්ලි වෙන් කළා නැහැ. ලබන අවුරුද්ද වෙනුවෙන් සල්ලි වෙන් කළා නැහැ. ඒක ප්‍රොජෙක්ට් එකක් විදිහට තමයි දාලා තියෙන්නේ. ඒකයි කතාව. එතකොට ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ පිළිබඳව තවත් ආයතනයක් ගොඩනැගිලා තියෙනවා. ඉතින් මම කියන්නේ වාණිජ දෙපාර්තමේන්තුව හකුලනවා නම් කරුණාකරලා ඒකට වෙන විකල්ප පනත් කැටුම් පතක් ගෙනල්ලා නීතියක් බවට පත් කළා එහෙම ක්‍රියාමාර්ගයට යනවා මිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ අටවන කමිටුවකින් මේ කටයුතු කරපුවාම ඒ යම්කිසි අවස්ථාවකදී ඒ නීත්‍යානුකූලභාවය නැති වෙනවා. මේකෙන් වෙන්නේ වාණිජ චෞරයන්ට මේ ව්‍යුහය තුළ කොමිස් සහ මුදල් වෙනුවෙන් උඩ පනින්න අවස්ථාවක් ලැබෙනවා. සමම මේ වාණිජ දෙපාර්තමේන්තුව හැකිලීම පිළිබඳ කාරණය මීට වඩා වෙනස් ගැඹුරු විදග්ධ දැක්මකින් බලන්න කියන කාරණය මම ඔබතුමාගේ අවධානයට යොමු වෙනවා. දැන් වාණිජ දෙපාර්තමේන්තුව තිබුණේ කලින් රක්ෂණ මන්ත්‍රී දිවංගත ලලිත් අතුලා මුදලිමැතිතුමාගේ යුගයේ ඉඳලා මං හිතන්නේ ඊටත් කලින් ඉඳලා තිබුණේ. දැන් අද වෙනකොට ඒක නිකන් හුණ්ඩුවක් වගේ තැනකට ගිහිල්ලා තියෙනවා. මේකේ කෙලවර කොතනද කියන එක හරි බයනකයි. ඊළඟට සෞභකාර ව්‍යාපාර. සෞභකාර ව්‍යාපාරෙන් බිහිවෙනු අගමැතිවරු ඉන්නවා. ගාල්ල විජයානන්ද දහනායක මැතිතුමා සෞභකාර ව්‍යාපාරයේ කටයුතු කරපු මෙරටේ බිහිවෙච්ච අගමැතිවරේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සෞභකාර ව්‍යාපාරය තුල කටයුතු කරලා බිහිවෙච්ච ජනාධිපතිවරේ. ඩී.බී. විජේතුංග මැතිතුමා සම්පකාර ව්‍යාපාරය තුල කටයුතු කරලා අවසානයේදී සම්පකාර පරීක්ෂකවරයෙක් විදිහට මේ ඉඳලා මේ රටේ විදාග ජනාධිපති පුටුවට ගිහින් කියන්නේ. දැන් සම්පකාරය කියනකොටම අපේ ඔළුවට එන්නේ මී යොදවන මකුළු දැල් වැඳුණු හොරකම් සිද්ධ වෙන එහෙම තැනක්. හැබැයි ලෝකේ සම්පකාර ව්‍යාපාරය තියෙන එතන නෙවෙයි. දැන් මම මේ රටේ බොහෝ දෙනෙක් සම්පකාර ව්‍යාපාරය කියනකොට මේක රාජ්‍යංශයේ එකක් කියලා තමයි හිතෙන්නේ. මම මීට කලින් අවුරුද්දෙත් කිව්වා මේ අමාත්‍යංශ දෙක එකතු කරාම මේ අමාත්‍යංශ දෙක මනුස්සයෙක්ගේ උත්පත්තියට පෙර කලලයක් විදිහට පිළිසිඳ ගන්නා තැන සිට මරණේ අවසන් කටයුත්ත දක්වා මේ අමාත්‍යංශ දෙක කර්මාන්ත අමාත්‍යංශයත් වෙළඳ අමාත්‍යංශයත් සම්බන්ධයි. From womb to tomb ගර්භාෂයට දරුවෙක් පිළිසිඳ ගත්තම සෞභකාර රෝහලට ගිහිල්ලා ස්කෑන් කරන තැනින් පටන් ගත්තා. සෞභකාර මල්ශාලාවට ගිහිල්ලා අවසන් කටයුතු කරන තැන දක්වා මේ අමාත්‍යංශ දෙක සම්බන්ධයි. එතකොට දැන් ඔබතුමන්ලා තීරණයක් කරන් තියෙනවා පොල්ගොල්ල සෞභකාර විද්‍යාලය සහ ඒ සම්බන්ධ. ඒක වහල් දානවයි කියලා කියනවා. ඒක ආවර කරනවයි කියලා කියනවා. මම ඔබතුමාලට යෝජනා කරන්නේ. මම හොයලා බැලුවා ගැඹුරෙන් මේ දකුණු ආසියානු කලාපේ නෙවෙයි මුළු ආසියාවෙම සෞභකාර ශේෂයට අදාළ අධ්‍යාපන දෙන ගැඹුරු අධ්‍යාපන ආයතනයක් නැහැ. දැන් මම කියන්නේ පොල්ගොල්ල සෞභකාර විද්‍යාලය රජයට බරක් ගන්න වෙන වෙන විකල්ප තියෙනවා ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකක් විදිහට. එහෙම නැත්නම් දැන් සනසේ තියෙන සනස කැම්පස් ඔන සනසටම දෙන්න. සනසත් සෞභකාර ව්‍යාපාරයක කොටසක් නේ. සනස ව්‍යාපාරයට දෙන්න. එහෙම නැත්නම් රාජ්‍ය පෞද්ගලික මැදිහත්වීමක් මට පටන් ගන්න ආසියාවේ ප්‍රථම සෞභකාර විශ්වවිද්‍යාලය මෙතන. මුළු ආසියාවටම නෑ සෞභකාර විශ්වවිද්‍යාලය. මුළු ආසියාවටම නෑ. ලෝකෙ තියෙනවා වෙනත් රටවල් වල තියෙනවා හැබැයි ආසියාවේ නෑ. එතකොට මේක රජය මේ බර දරන්න ඕනේ නෑ. මම යෝජනා කරන්නේ එහෙම තැනකට ගිහිල්ලා සාමාන්‍ය සහතික පත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා, උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා, ටොප් අප් ඩිග්‍රීස් වලට යන්න පුළුවන් නැත්නම් උපාධි පාඨමාලා, පශ්චාත් අධ්‍යාපන පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලා, මාස්ටර්ස්, PhD. එතකොට ලෝකෙන් අපිට මෙතන මුදල් ගේන්න පුළුවන්. මොකද දැන් ඉන්දියාවේ ගත්තොත් ඉන්දියාවේ කිරිපිටි ව්‍යාපාරය සම්භකාර ව්‍යාපාරයක් අමුල් කියන්නේ. දැන් මෙහේ මම වෙළඳ නම් කියන්න කැමති නැහැ. නව ශ්‍රීලන්තේ මෙහාට එන කිරිපිටි සම්භකාර ව්‍යාපාරයක්. ඒ කියන්නේ පොඩ්ඩක් නැත්තම් මෙහේ කිරිපිටි ලංකාවට ආනයනය කරන කිරිපිටි කම්පැනි වලට ගන්නකොට තානාපති දුවන් එන්නේ. මොකද ඒ සම්භකාර ව්‍යාපාරයක් ඒක. සා මම යෝජනා කරන්නේ ආසියාවේ ප්‍රථම සම්භකාර විශ්වවිද්‍යාලය බවට පොල්ගොල්ල පරිවර්තනය කරන්න ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකක් එක්ක. මේක කරන්න බැරි කමක් නැහැ. ඔබතුමාට ඒකේ කීර්තිය ලැබෙනවා. රටට ඒකේ කීර්තිය ලැබෙනවා. රටට ඒකේ ඩොලර් ලැබෙනවා. රටට ඒකේ අභිමානය ලැබෙනවා. සා සම්භකාර ව්‍යාපාරය වෙනස් විදිහකට හිතලා වෙනස් විදිහකට ගමන් කරන්න පුළුවන්කම තියෙන ව්‍යාපාරයක්. ඒ නිසා මේ කොමර්ස් ඩිපාර්ට්මන්ට් එක නැත්තම් මේ වාණිජ දෙපාර්තමේන්තුව වැහෙනකොට හැම තානාපති කාර්යාලයකම නැතුවත් බහුතරයක් තානාපති කාර්යාලවල ඉන්නවා මේ සම්බන්ධ ට්‍රේඩ් ඇටච් එකෙන්. එතකොට මේ අයත් එක්ක වෙන විකල්ප ක්‍රමයකට යන්න කවුරු හරි දෙන යෝජනා මත ඇමතුමාලා ඒකේ අවසානයේදී අපකීර්තියක් ඇති කරගන්න කටයුතු සිද්ධ කර නොගත යුතුයි කියලා මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. ඒ වගේම මම හිතනවා දැන් මගේ කාලෙන් ඊළඟට මම කර්මාන්ත කියන ශේෂයට කර්මාන්ත අමාත්‍යංශයට යොමු වෙන්න කැමතියි. විශේෂයෙන්ම මුදල් අමාත්‍යංශය ගරු රමේෂ් පතිරණ මැතිතුමනි මුදල් අමාත්‍යංශය මේ කර්මාන්ත අමාත්‍යංශය දිහා බලන ක්‍රමය වෙනස් කරගන්න වෙලා තියෙනවා. එහෙම නැති වුණොත් කර්මාන්ත අමාත්‍යංශයට දින තමුන්නාසල ඔක්කොම අමාරුයි. මුදල් අමාත්‍යංශය දැන් මෙහෙමනේ හරකෙක් දිහා නිර්මාංශ ආහාර සංගමේ සභාපති බලන්නේ එක විදියකට. මස් කඩේ මුදලාලි බලන්නේ තව විදියකට. ගවයෙක් දිහා. ඒ වගේ තමයි මට තේරෙන්නේ මුදල් අමාත්‍යංශය කර්මාන්ත අමාත්‍යංශය දිහා බලන්නේ අර කියපු දෙකෙන් කොයි විදියටද කියලා. ලැබ දෙන ප්‍රතිපාදන ටික දිහා බැලුවා. සලකන සැලකිල්ල දිහා බැලුවත් මට නම් අර නිර්මාංශාහාර සංගමේ සභාපති බලන විදියට බලනවද කියන පිළිබඳ සැකයක් ඇති වෙනවා. ඒකට හේතුව දැන් මේ 118 වැඩබද්දම ගමුකෝ. 118 වැඩබද්ද SME සෙක්ටර් එකට සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවට කොච්චර නරක විදියට බලපානවද? සම්ප්‍රදායික කර්මාන්ත කරුවට කොච්චර නරක විදියට බලපානවද? මම අද සිද්ධි මූල කාරණා ගැන කතා කරන්නේ නැහැ. මම අවුරුදු 3ක් තිස්සේ ගැන කතා කරා. සම්ප්‍රදායික කර්මාන්ත ගැන, ඒ වගේම ඛනිජ වැලි සමාගම පිළිබඳව, මිනරන් සමාගම පිළිබඳව, එතකොට ග්‍රැෆයිට් සහ ග්‍රැෆීන් පිළිබඳව මේ මෑතක සංවාදය ඇතුළත මේ ගැන මම මුලින්ම කතා කරේ 2020 මගේ අයවැය කතාවේදී ග්‍රැෆීන් පිළිබඳව ඒක හැන්සාඩ් වල තියෙනවා. ඒ නිසා මම ඒවට කාලේ නාස්ති කරන්නේ නැහැ. මම සඳහන් කරන්නේ දැන් මුදල් අමාත්‍යාංශය කල්පනා කරනවා නම් සේවා ආර්ථිකය තමයි ප්‍රසාරණය කරන්න ඕන. සේවා ආර්ථිකය තමයි මේක කිං මේකර් කියලා. කර්මාන්ත කියන තැන යට ගන්නවා නම් මුදල් අමාත්‍යාංශයක බරපතල වැරද්දක්. සේවා ආර්ථිකයට තනත් දෙන්න ඕනේ. ඒක හරි. හැබැයි කෘෂිකර්මාන්තය කර්මාන්තයි කියන්නේ අංක 1. ඒකෙත් කර්මාන්ත අපි එළිම තියලා කටයුතු කරනවා. නිදහස් ලංකාවේ පළවෙනි කර්මාන්ත ඇමති මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු ජෝර්ජි ද සිල්වා මැතිතුමා. ඊට පස්සේ ඒක ගියා උතුරු පළාතට. එදා යාපනයට. එදායින් පටන් ගත්තම මේ කර්මාන්ත ඇමතිකම. මොකද ජෝර්ජි ද සිල්වා මැතිතුමා ඡන්දපෙස්සමකින් පෙරදුනා. ටීවී ලංගරත්න මහත්තයත් එක්ක දාගත්ත ඡන්දපෙස්සමකින්. ඊට පස්සේ ද්‍රවිඩ සංගමය එකතු වුණා ඩී.එස්. සේනානායක මැතිතුමාගේ ආණ්ඩුවට. ඊට පස්සේ ඒක ගියා පොන්නමල මැතිතුමාට. එහෙම තමයි දෙවනි කර්මාන්ත ඇමතිතුමා බිහි වුණේ. ඉතින් ඒ නිසා මම යෝජනා කරනවා මේ වැඩ්බද්ද සම්බන්ධයෙන් ඔබතුමාලා ගැඹුරු සාකච්ඡාවකට යන්න ඕන. දැන් ඍජුවම කර්මාන්ත අමාත්‍යාංශයට අයිති නුණත් ඔබතුමා දන්නවා මේ රටේ පෝෂ වර්ග සමපෝෂ වෙන්න පුළුවන්, ත්‍රිපෝෂ වෙන්න පුළුවන්, නානාපාර පෝෂ. එතකොට මේක යන්නේ අර ගොවීන් එක්ක බෙදුණු ක්‍රමවේදයක්. දැන් මේ 118 වැට් එක මේ පෝෂ වර්ග වලට එනවා. මේක ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? ගොවීන්ට වඩා අඩු මිලකට ලංකාවට තිරිඟු වැට ආනයනය කරන්න පුළුවන් වෙනවා. එතකොට ලංකාවේ අඩුම ගානේ ඍජු රැකියා 50,000කට විතර බලපාන. අඩුම ගානේ 50,000කට බලපාන. ඍජුවම 30,000ක් නම් ෂුවර් ගොවීන්ට තිරිඟු විකුණ ගන්න බැරි වෙනවා මේ රජයේ ත්‍රිපෝෂ කම්පැනි ඇතුළු සියලු ඒවාට. 30,000කට රැකියා පිළිබඳ ගැටලුවක් ඇති වෙනවා. ඒ බඩිරුගු සමාන බඩිරුගු 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 තිරිඟු කියවුණු හැමතැනටම බඩිරුගු කියලා ආදේශ කරගන්න හැම. එතකොට මේ බඩිරුගු සම්බන්ධ මේ ප්‍රශ්නේ. එතකොට දැන් මෙතන මේ ගොවීන් සම්බන්ධ කෘෂිකර්මයට වෙන්න පුළුවන්. හැබැයි ත්‍රිපෝෂ ඇතුළු මේ පෝෂ කර්මාන්තය කියන එක කර්මාන්ත වලට යම් බලපෑමක් තියෙනවා. දැන් මේකම තමයි මධ්‍යම පරිමාණ කර්මාන්ත වලට. මේක තමයි ශුද්ධ පරිමාණ කර්මාන්ත වලට වෙන්නේ. ඒ නිසා මේ 118 වැඩ්බද්ද ඊළඟට සම්ප්‍රදායික කර්මාන්ත. ප්‍රසන්නවන් විරමැතුමා දන්නෝ සම්ප්‍රදායික කර්මාන්ත ගත්තම මැටි ආශ්‍රිතව කරන, ඒ වගේම බතික් ආශ්‍රිතව කරන මේ කර්මාන්ත ශේෂයට මේ වැඩ්බද්ද නරක විදිහට බලපානවා හැම ආකාරයකින්. සා මුදල් අමාත්‍යාංශයට තේරුම් කරලා දෙන්න ප්‍රවේශ මතින මැතුමනි මේ වැඩ්බද්ද ජනවාරි වල ක්‍රියාත්මක කරන්නේ තාමත් කල් තියෙනවා. දැන් ඉරිදා මං හිතන්නේ ඉරිදා විශේෂ පාර්ලිමේන්තු දිනයක් දාලා මේ ඒක ගන්නව නම් ඩිබේට් එකට. මේකෙදි මේ රටේ SME සෙක්ටර් එකටත් විශේෂයෙන්ම සම්ප්‍රදායික කර්මාන්තත් ඒ වගේම මොකද දැන් මේ කර්මාන්ත කරනත් මේ ඔක්කොටම අපිට මානව සම්පතක් තියෙන්න බෑ. එතකොට අපි ඔබතුමා වෛද්‍යවරයෙක් විදියට දන්නෝ මේ පෝෂ වර්ග ටික ඌමනයි. මේ හයි ප්‍රෝටීන් ප්‍රොඩක්ට් එකක් ඌමනයි. මේ දරුවන්ට කිරිවර්ණ දරුවන්ට. එතකොට ඒ දරුවන්ට මේක දෙන්න බැරි වුණාම මේක පිටරටින් එන්නන්න වුණා මේකේ ගාන වැඩි වුණාම ආපෞසරයක් අනාගතේ තව අවුරුදු 15කින් 20කින් කර්මාන්ත කරන්න අපිට මානව සම්පතක් තියේද? මානව සම්පතක් තියේද? කුපෝෂණය තියෙන ළමයි ටිකක් හැදේ. මැල් නියුට්‍රිෂන් තියෙන ළමයි ටිකක් බීවේ. ඒකයි වෙන්නේ. ඒ නිසා චාමර සම්පත් දසනායක මැතිතුමාලා වගේ
කර්මන්තවන් තමයි මිනිස් තුනක කාලයක් තියෙනවා.
ඈ
මිනිත්තු තුනක් තියෙනවා.
අර වැඩිපුර හම්බෙච්ච
විදිහට.
ඉතින් ඒ නිසා ඇති. ඒ නිසා මම ඉතා පැහැදිලිව සඳහන් කරනවා අන්නේ කාරණේ. අවසාන විනාඩි තුන මම වෙන් කරගෙන තියෙන්නේ ජාතික ප්‍රතිපත්ති මේ ශ්‍රේෂ්ඨ දරාව. ප්‍රමේශ පත්‍රණ මැතිතුමනි ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය මට තේරෙන්නේ නැහැ ඉතාමත් විධිමත්ව එළි දකින්නේ නැත්තේ කියලා. ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය වහාම එළියට එන්න ඕනේ. ඒ වගේම අභ්‍යන්තර වෙළඳ ප්‍රතිපත්තියක් අපේ රටට ඕනයි. ඒ වගේම ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්තිය යළි අපි යාවත් කාලින කරගන්න ඕනේ. වෙළඳ අමාත්‍යාංශයේ අමාත්‍යාංශ යටතේ ආහාර සුරක්ෂිතතාවය තියෙනවා. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශය දැන් ෆුඩ් සේෆ්ටි පොලිසි එකක් හදනවා. එතකොට ජාතික ආහාර ප්‍රතිපත්තියක් ඇතුළට අරගත් ගේනවද? දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැන්නමත් හදලා ඉවරයි ප්‍රතිපත්තිය. එතකොට ඒක ඔබතුමාගේ සර්වත්‍ර කුලකයේ තුල උපකුලකයක් බවට පත් කරගන්නවද? එහෙම නැත්නම් ඒක වෙනම කුලකයක් මේක වෙනම කුලකයක් බවට පත් වෙනවද? සම මම කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශය ඔබතුමාගේ අමාත්‍යාංශය මේ දෙක ගැන ගැඹුරු සාකච්ඡාවකට යන්න. අපිට ප්‍රශ්නයක් නැහැ ජාතික ආහාර ප්‍රතිපත්තිය කියන සර්වත්‍ර කුලකයේ ඇතුළට ෆුඩ් සේෆ්ටි වෙනම පොලිසිය එකක් එනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒක උපකුලකයක් විදිහට ඇතුළු වීම. එහෙම නැත්නම් මේ දෙකේ පැහැදිලි මායිම් ලකුණු කරගන්න තියෙන දේ තියෙනවා. ඒ නිසා මේ අමාත්‍යාංශ දෙකට අදාළ ජාතික ප්‍රතිපත්ති අපි ලහි ලහියේ සම්පාදනය කරගත යුතුව තියෙනවා. ඒක අත්‍යවශ්‍ය කාර්යයක් කියලා මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම මම දන්න තරමට ඛනිජ වැලි සමාගම පහුගිය අවුරුද්දේ මහා භාණ්ඩාගාරයට මුදල් එකතු කරා. එතකොට ඊට අමතරව මිනරන් සමාගම මේ ආයතන දෙක හැමදාම කතා කරනවා වැලියු ඇඩිෂන්ස් ගැන. ඒ වගේම නිලා වැලි වල නිදිය එකතු කරගන්න එක ගැන. මම කියන්නේ දැන් මේක තවදුරටත් ලංකාවේ කරන්න බැරි නම් අපි අමුද්‍රව්‍යම නම් තවදුරටත් යමන ප්‍රතිපත්තියක ඉන්නේ. මේක කරගන්න අපිට ආයෝජක නැත්තම් මේක ප්‍රායෝගිකව නැත්තම් මේ සම්බන්ධ අවසාන තීන්දුවකට එන්න. එක්කෝ අපි මෙහෙ වැලියු ඇඩිෂන් කරනවද නැද්ද? හැමදාම ඒක කරනවා අපේ කාලෙත් කියනවා දැනුත් කියනවා නිලධාරිනුත් කියනවා මේක කෙලවරකට එන්න ඕනේ තීන්දුවක්. මොකද දැන් භාණ්ඩාගාරයට අමු වැලියවල ඔබතුමාලට විශාල මුදල් ප්‍රමාණයක් දෙන්න පුළුවන් වුණා මං හිතන්නේ මේ පහුගිය අවුරුද්ද තුන. හැබැයි මේක මීට එහා යන්න ඕන. මේ සියල්ල තීරණය කරන ප්‍රතිපත්තිමය රාමුව හදාගන්න එක වැදගත්. ඒකයි මං කිව්වේ මෙදා මම මේ මයික්‍රෝ කාරණා නැත්නම් ශුද්ධ කාරණා පිළිබඳව කතා කරනකොට වඩා මට ලැබුණු මේ කාලය තුල මම කල්පනා කරේ මීට වඩා අපි මේ සාර්ව ප්‍රතිපත්ති සම්පාදනය සහ මේ කාරණා පිළිබඳව අවධානය යොමු කරන්න ඕන කියලා. ඒ නිසා මම මේ අමාත්‍යංශ
දෙකම අවසන් කරනවා.
අවසන් කරනවා. මේ අමාත්‍යංශ දෙකම මේ රටේ කොඳුනාර්ථය. සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්තයේ ඉඳලා පටන් ගත්තම කොඳුනාර්ථය. ඒක නිසා තමයි මම කිව්වේ මේ රටේ ජන ජීවිතේ දරුවෙක් පිළිසිඳ ගන්නා තැන ඉඳලා මිය යන තැන දක්වා හැම ශේෂයකටම බැඳිලා තියෙන එකම අමාත්‍යංශ දෙක තමයි මේ දෙක ඒකාබද්ධව ගත්තොත්. ඉතින් ඒ නිසා මේ දෙක එකක් වෙන්න ඕනේ කියලා මම කියන්නේ නැහැ. ඔබතුමාලා දෙන්න කොටවන්න.
අවසන් කරනවා
මේ දෙක ඒකාබද්ධව යන්න ඕනේ. මේ දෙකත් එක්ක තෘතික අධ්‍යාපනය නැත්නම් නිපුණතා සංවර්ධනයක් තියෙන ඕනේ. එතකොට තමයි කර්මාන්ත වලටයි මේ ශේෂ වලට ඕන පුජ්‍ය ලෝභී කරගන්න පුළුවන්. අවසාන වශයෙන් මම සඳහන් කරන්න එකයි කර්මාන්ත සහ විලඳ කියන අංශේ පාසල් යන යුගයේ ඉඳලා මම ගිය වරත් කිව්වා මේක. ඔබතුමාලා දෙන්න පාසල් එක්ක සම්බන්ධ වෙන. ඔබතුමාලට පාසල්යි තියෙන. හැබැයි දිවංගත ලලිත ඇතුළ මුතුමාට
පාසල්යි තියෙන.
අවසන් කරනවා. තප්ප්‍රතිං අවසන්. එතුමා කරන විවසායකත්ව කව දැන් ඔබතුමාලා පටන් ගන්න තියෙනවා. ඒ වගේම මේ පාරිභෝගික රටාව අදාළ. මේ දෙක පාසල් වලට එකතු කරන්න ඕනේ. මොකද වෙළඳ සංස්කෘතියත් නැත්නම් වාණිජ සංස්කෘතියත් ඒ වගේම කර්මාන්ත සංස්කෘතියත් මේ දෙක එකට පාසල් දරුවත් එක්ක බද්ධ කරන්න ඕනේ. අන්න ඒ පිළිබඳව ඔබතුමාලාගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලමින් මේ වෛශිෂ්‍ය පිළිබඳව විපක්ෂය නියෝජනය කරමින් මේ වෛශිෂ්‍ය හතරවෙනි සැරේට මම මේ කට් එක මුම් කරේ. මම ඔබතුමාලට කියනවා මේ අමාත්‍යංශ දෙකෙන් රට පරිවර්තනීය වෙනසකට ගෙනියන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ලබා ගන්න කියලා. බොහොම
ස්තෝමින් සුති. ඊළඟට ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 25ක කාලයක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාට ස්තුති. ඒ වගේ මම සතුටටපත් වෙනවා මේ කර්මාන්ත මාත්‍යංශයේ වැශිර්ෂයේ පැවැත්වෙන අවස්ථාවේදී මට පෙර කතා කළ අපේ හිතවත් බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා කතාවෙන් පස්සෙ කතා කරන්න ලැබීම පිළිබඳව සතුටුමල්ල ඉදිරිපත් කරන යෝජනා අපි සැලකිල්ලට අරගෙන අපේ ප්‍රතිපත්ති සම්පාදනයේදී ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරනවා කියන කාරණාත් මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. නිදහස් ශ්‍රී ලංකාවේ අපි ලබාගත් ජයග්‍රහණ රසක් පිළිබඳව අපි ඉතාම උනන්දුවෙන් සහ උද්‍යෝගයෙන් කතා කරන අවස්ථා රසක් තිබෙනවා. එහි විපුල පළප්‍රයෝජන නිදහස් අධ්‍යාපනයෙන් නිදහස් සෞඛ්‍යයෙන් අපට ලැබිලා තිබෙන බවත් ඒවා අපි ආරක්ෂා කරගෙන දියුණු කළ යුතු බවත් අපි සෑම විටම පිළිගන්නා කාරණයක්. අපි නිදහස් සෞඛ්‍යයට විශාල මුදලක් වියදම් කරාට නිදහස් අධ්‍යාපනයට විශාල මුදලක් වියදම් කරාට මේ රටේ 1950 නිදහස ලැබනකොට මේ රටේ හිටපු ජනගහනේ ලක්ෂ මිලියන 6කට ප්‍රමාණවත් ආහාර නැති වෙලා තිබිලා ඒවට බොහොර සහන ආධාර දීලා වාරික්‍රම දියුණු කරලා කෘෂිකර්මාන්තයේ විශාලස නගා සිටවන්න රාජ්‍යයන් කටයුතු කළාට අපෙන් ඊතරම් අවධානය යොමු නොවිච්ච සහ රජයේ ප්‍රතිපාදන ඊතරම් විශාල ලෙස වැය නොවන වැය නොකරන අංශයක් තමයි කර්මාන්ත අංශය. පසුගිය ආර්ථික අර්බුදයේ හමුවේ අපට හැඟී ගිය කාරණය ලංකාවේ ආර්ථික ප්‍රධාන වශයෙන්ම සේවා ආර්ථිකය මත පදනම් වෙලා දියුණු වෙන ආර්ථිකයක්. ඒකේ සේවා ආර්ථිකයෙන් 52% දායකත්වයක් කෘෂිකර්මාන්තයේ 8% දායකත්වයක් කියන කරුණු දෙක සැලකීමේදී ආර්ථික අස්ථාවර වෙනකොට සංචාරක ව්‍යාපාරය බිඳ වැටිලා විදේශ ප්‍රේෂණ නැති වෙලා සේවය කරන්න බැරි මට්ටමක් ඇති වෙනකොට ඉතිහාසයේ හදිසියෙන් ඇති වෙන එකක් වුණත් කොරෝනා අවදිදී අපිට හැඟුණු කාරණේ තමයි කර්මාන්ත පද්ධතියක් තිබුණා නම් මේ කර්මාන්ත පද්ධතිය රටේ ආර්ථික ස්ථාවරභාවය රැකගන්න තිබුණා කියන කාරණය. මෑත ඉතිහාසයේ දිනුනවන රටවල් රැසක්ම අපි අපට කලාපේ බංග්ලාදේශයේද ඉන්දියාවද වියට්නාමයේද තායිවානයේද තායිලන්තයේද වර්තමානයේ ස්ථාවර කාර්මික පද්ධතියක් කර්මාන්තකරණයක් පිළිබඳව විශ්වාසය තබලා තිබෙනවා. ඉතිහාසයේ පුරාම දිනුනෝච්ච රටවල් දිනුනලා තියෙන්නේ කර්මාන්ත අංශයෙන් කියන කාරණය සෑම කෙනෙක්ම පිළිගන්න ආකාරයකින් ව්‍යුක්ත වෙච්ච සේවාර්ථකයේ මත දිනුනු වෙච්ච ආර්ථිකයුණු ලෝකේ නැතුවා නොවේයි. එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට ලැබිලා තිබෙන මුදල් ප්‍රතිපාදන වල ඉතිහාසයේ පුරාම ඉතාම කුඩා අගයක් වාර්ෂිකව කර්මාන්තවල ප්‍රාග්ධන වියදම කර්මාන්ත අංශයේ බිලියන 5කට 6කට තමයි ඔබතුමා ඉන්න කාලෙත් ඒ වගේ බුද්ධික වදතර මැතුමා වර්තමානයේත් ඒ වගේ මේක සංකල්පයක් හැටියට අපිට රටට ප්‍රේෂණය කරන මුදල් අමාත්‍යංශයට ප්‍රේෂණය කරන්න රටට ප්‍රේෂණය කිරීම කෙසේවත් මුදල් අමාත්‍යංශයට ප්‍රේෂණය කිරීම ඉතාම අපහසුයි. එනිසා තමයි මේ මට්ටමෙන් මේ පසුගාමි මට්ටමක තිබිලා තියෙන්නේ. හැබැයි අපි ස්තුතිවන්ත වෙන්න අවශ්‍යයි රජයෙන් මුදල් වැය වුණත් නොකලත් මේ රටේ කුඩා මධ්‍ය පරිමාණ සහ අනිකුත් විශාල පරිමාණෙන් කටයුතු කරන ව්‍යවසායකින් නිෂ්පාදකින් ඉතාම අර්බුදකාරී කාල සීමාවල් උනත් මේ රටේ ආර්ථිකය පවත්වාගෙන යන විශාල දායකත්වයක් ලබා දීලා තිබෙනවා. ඒ පිළිබඳව අපි සතුට වෙන්න අවශ්‍යයි ස්තුති කරන්නත් අවශ්‍යයි. අපි විශ්වාස කරනවා රජයේ දායකත්වය මීට වඩා ටිකක් වැඩිපුර ලැබෙනවා නම් ඒත් එක්කම අපි ප්‍රතිපත්ති සම්පන්න වුන් පිළිබඳව අවධානය කටයුතු කරනවා නම් ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට කර්මාන්ත පැත්තෙන් ලැබෙන දායකත්වය මීට වඩා වැඩි අගයකට ගෙන යන්න පුළුවන් කියලා බොහොම පැහැදිලි විශ්වාසයක් අපි සෑම කෙනෙකුටම තිබෙනවා. ඒ වෙනුවෙන් ප්‍රතිපත්තිමය මේ බොහෝ දෙනා ඉල්ලන කාරණය තමයි ඔබතුමාලගේ ප්‍රතිපත්තිය අඛණ්ඩව සකස් කරන්න, ප්‍රතිපත්තිය නිශ්චලව තියන්න, පොලිසි කොන්සිස්ටන්සි තමයි හර්ෂ දිසිලා මැතිතුමා අපේ ඉතාම හිතමිත්තුම හොඳටම දන්නවා. මූල්‍යමය පැත්තෙන්, මුදල් අමාත්‍යංශයේ පැත්තෙන්, කර්මාන්ත අමාත්‍යංශයේ පැත්තෙන් මේ ප්‍රතිපත්තිය ස්ථාවරව තියන්නේ කියන එක නිරන්තරයෙන් කරන ඉල්ලීමක්. ඉතින් බුද්ධික පතර මැතිතුමනි ඔබතුමා කියපු කාරණය කර්මාන්ත අමාත්‍යංශයේ මේ කර්මාන්ත ප්‍රතිපත්තිය දැන් අපි විශාල පිරිසකින් මේකේ ඉන්න පාර්ශ්වකරුවන් සෑම කෙනෙක්ම අමාත්‍යංශ නිලධාරීන් මුදල් අමාත්‍යංශය ස්වේච්ඡා ව්‍යවසායකින් සියලු දෙනාගේම දායකත්වයෙන් බුද්ධිමතුන්ගේ දායකත්වයෙන් හදලා ඉවර කළා. දැන් අපි මුදල් අමාත්‍යංශයට බාර දීලා තියෙනවා. මම කැබිනට් මණ්ඩලෙ ඉදිරිපත් කළා. ඉන්පස්සේ මුදල් අමාත්‍යංශයට බාර දීලා තියෙනවා. ඒක ෆයින් ටියුන් කරන්න. දැන් එතකොට අපි මාස ගණනක් දැන් බලන් ඉන්නවා. ඇත්තටම අපි හිතනවා ඉතාම නුදුරේදී ඒක ජනගත කරලා ශ්‍රී ලංකාවේ කර්මාන්ත ප්‍රතිපත්තිය ජනතාව අතර පත් කරන්න පුළුවන් වෙයි කියලා. ඒකේ සෑම අංශයක්ම ඉතාම හොඳින් ආවරණය කරලා තිබුණේ ජාතික ප්‍රතිපත්තිය. අපි හිතනවා ඉතාම නුදුරේදී අපිට ඉදිරිපත් කළා, අපි ඉදිරිපත් කළා තියෙන කැබිනට් මණ්ඩලයට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලැබීමෙන් පස්සේ ඒක ඉදිරියට අරගෙන යන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. එනිසා මම විශ්වාස කරන කාරණය තමයි ඔහු සේවාංශයෙන් පෙරට ජනතාව සංචාරක ව්‍යාපාරයෙන්, IT පැත්තෙන්, අධ්‍යාපනයේ පැත්තෙන් ඔහු විශාල රටර විශාල ඉදිරි ගමනක් යන්න පුළුවන්. ඒක විශේෂයෙන්ම පුද්ගලයන් පොහොසත් කරන්න භාවිතා කරන්නත් පුළුවන් රට. ඒක හොඳ කාරණයක්. හැබැයි රටක් හැටියට රට පොහොසත් වෙන්න නම් මම විශ්වාස කරන්නේ මේ රටේ ව්‍යවසායකත්වය සහ කර්මාන්ත දියුණු කරන්න අවශ්‍යයි. ස්ථාවර ශක්තිවත් කර්මාන්ත පද්ධතියක් තිබුණොත් තමයි රට ආර්ථිකමය වශයෙන් දියුණු වෙලා ස්ථාවර වෙන්නේ කියලා මම තරයේ විශ්වාස කරනවා. ඒ නිසා ඒ වෙනුවෙන් පහුගිය වසරක කාලය ඇතුළත ඔබතුමා කිව්වා වගේම මේ රටේ මේ මතය ජනනය කරන්න කර්මාන්ත මාත්‍යංශයමගේ වැඩසටහන් ගණනාවක් අපි ආරම්භ කළා. ඒකේ පළවෙනිම කාරණය තමයි ඔබතුමා සඳහන් කරපු පාසල් ව්‍යවසායකත්ව කව ලංකාවේ අධ්‍යාපනයෙන් ගිලිහලා යන ව්‍යවසායකත්වයේ පිළිබඳව කාරණේ ආරම්භ කරන්න අපි නාලන්ද විද්‍යාලයෙන් ආරම්භ කළා. දැනට ලංකාවේ පාසල් 350ක මේ ව්‍යවසායකත්ව කව අපි නිර්මාණය කරලා තිබෙනවා. ඒකට ස්වේච්ඡාවෙන් ගුරුවරු අපි පුහුණු කරපු අය විශාල දායකත්වයක් ලබලා දෙනවා. පාසල් දරුවෝ උනන්දුවෙන් ඉගෙන ගන්නවා. සහ අපි හිතනවා ඉදිරි වසර දෙකක කාලය තුළ අඩු ගානේ ලංකාවේ පාසල් 5000ක මේ ව්‍යවසායකත්ව කව වැඩසටහන ආරම්භ කළා. ඒ හා සමගාමීව වෙනත් තෘතික අධ්‍යාපන ආයතන, විශ්වවිද්‍යාල ඇතුළු අනෙකුත් තෘතික අධ්‍යාපන ආයතන වලටත් මේ පිළිබඳව මතය ජනනය කරලා විශාල ලෙස දැනටත් සිදු කරන පාඨමාලා තිබෙනවා. ඒ අතර වඩාත් වැඩි අවධානය කටේ ඇති කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වෙනුවෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ උත්තේජනය අවශ්‍ය නිසා අපි කර්මාන්ත ප්‍රදර්ශන හතරක් පහුගිය වසරේ පැවැත්වූ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ යාපනයේ නුවර ඇතුළු ප්‍රදේශවල ඉතා විශාල කර්මාන්තකරුවන් පිරිසක් ඒවට සම්බන්ධ වුණා. ඉතිහාසයේ වැඩිම ප්‍රමාණවල් ප්‍රදර්ශන කුටි 300-400 කොළඹ 700ක් තිබුණා. ඒකෙන් බලාපොරොත්තු වුණේ නැවත කර්මාන්ත පිළිබඳ උත්තේජනය ඇති කරන එක, ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරන එක සහ ජාලගත කිරීම කියන නිසා ඔවුන්ගේ නිෂ්පාදන නිමි භාණ්ඩ වෙළඳපොළට හඳුන්වා දීමත් අන්තර්ජාතික වෙළඳපොළට ඔවුන් ප්‍රවිෂ්ඨ කරවීමේ ද්වාරයක් විවෘත කර ගැනීමත් කියන කරුණු වෙනුවෙන් තමයි අපි මේ ප්‍රදර්ශන පැවැත්වුවේ. ඊළඟ ප්‍රදර්ශනයේ ගාල්ලේ පැවැත්වෙනවා අපි ඊළඟ දෙසැම්බර් මාසෙදී. ඊට අමතරව මේ උනන්දු ඇති කරන්න අපි ඉන්ඩස්ට්‍රි සිලෝන් කියන සංගරාව පටන් ගත්තා. ඔබතුමාට ලැබෙන්නේ නැති මන්ත්‍රීතුමාලට අපි සෑම කෙනෙකුටම යවනවා ඉන්ඩස්ට්‍රි සිලෝන් කියන ද්විමාසික සංගරාව අපි පළ කරනවා. ඒත් එක්කම අපි සෑම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යකින් මිල්ලීමක් කරලා තිබෙනවා තමුන්ගේ කාලයෙන් කොටසක් මේ රටේ රූපවාහිනිය බැලුවොත් තමුන්ගේ ප්‍රවෘත්ති විකාශයෙන් විනාඩි 30ක් නම් 25ක් යන්නේ දුක්ක දෝමනස්යන් අඳෝනාවන් මිනි මැරුම් අවලාද වැනි කරුණු වෙනුවෙන්. අපි කියලා තියෙන එක විනාඩි 5ක් කරුණා කළ මේ රටේ හොඳ දෙයක් වෙනුවෙන් පෙන්වන්න, නැගියන කර්මාන්තකරුවෙක් වෙනුවෙන් පෙන්වන්න, වෙන 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 මිනිස්සෙක් වෙනුවෙන් උදව් උපකාර කරන මිනිස්සෙක් ගැන පෙන්වන්න විනාඩි 5ක් වෙන් කරන්න කියලා ඉල්ලීමක් කළා තියෙනවා. සමහර මාධ්‍ය චැනල ඒකට අවස්ථාවක් දීලා තියෙනවා. හොඳ කර්මාන්තකරුවෙක් නව නිෂ්පාදන ගැන අලුත් උත්තේජන සමාජ උත්තේජන කරන බලා කරුණු ගැන ඔවුන් දායකත්වය දක්වන අපේ පැත්තනොත් අපි මැගසින් එක පටන් ගත්තා. අපි ගිය සති දෙකකට කලින් අපි අලුත් චැනල් එකක් පටන් ගත්තා. PO TV එකත් එක්ක ඉන්ඩස්ට්‍රි TV චැනල් කියලා ලංකාවේ කර්මාන්ත ලෝකේ කර්මාන්ත ව්‍යවසායකත්වය ගැන වැඩසටහන් රසක් ඒ ඉන්ඩස්ට්‍රි TV චැනල් එකෙන් අපි පෙන්වන්න ලැහැස්සි කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ කතිකාවත ඉදිරියට ගෙනියන්න ඕන නිසා සහ මේ ව්‍යවසායකින්ට ලංකාවේ කිසියම් හැඟීමක් පෙනීමක් ඒ වගේම ව්‍යවසායකින්ට මේ රටේ කිසියම් තැනක් හිමිවෙන්න ඕන කියන අරමුණෙන් අපි ඔවුන්ට හැඳුනුම්පත නිකුත් කරන්න පටන් ගන්න තියෙනවා. ව්‍යවසායකත්වයට හැඳුනුම්පත ඒ වගේම තමයි වෛද්‍යවරු ඒ වගේම අර ලෝයර් නීතිඥ මහත්වරු යනවා බැජ් එකක් ගහගෙන ඒක සෝෂල් රෙකග්නිෂන් එකක් හැමෝම අපි වාහන බලපත්‍රකුත් අවසර පත්‍රයක් හදලා දීලා තියෙනවා. ව්‍යවසායකෙකුට තමුන්ගේ අනන්‍යතාවය හඳුන ගන්න පුළුවන් වෙන විදිහට යන තැනකදී ඔවුන්ට ගෞරවයක් ලැබෙන විදිහට ඒ කරුණ ඉෂ්ට කරන්න ඕන නිසා. ඒ නිසා මේ වගේ කරුණු කිහිපයක් අපි පහුගිය කාලේ කරා එක කරේ රටේ ව්‍යවසායකත්වය පිළිබඳ රජයේ රැකියාවන් ඊට පස්සේ ජනනය වෙන එකක් මෙහ ලොකු විදියට අපි ලක්ෂ 15ක රාජ්‍ය සේවයක් තිබෙනවා. ජනගහනය මිලියන 21යි ලෝකයේ ඉතාම ඉහළ මට්ටමේ 12 දෙනෙක්ගේ එක්කෙනෙකුට රාජ්‍ය සේවයක් තිබෙන තවත් රාජ්‍ය සේවය බර දරන්න බැරි මට්ටමට ගියපු රටක්. අපේ පැත්තනොත් යම් යම් වැරදි වෙලා තියෙන ප්‍රතිපත්තිමය කාරණාවලදී ඒ නිසා අපිට අවශ්‍යයි ජනතාවට දරුවන්ට කියලා දෙන්න මේ රාජ්‍ය සේවය තවත් පුළුළු වෙන එකක් නැහැ. ඔබගේ අනාගතය රැඳී තිබෙන්නේ ව්‍යවසායකත්වය නිෂ්පාදන කර්මාන්තයක් මත පදනම් වෙච්ච විභවයකී කියන කාරණය අපි පැහැදිලිව ඉදිරියට ගෙන යන්න අවශ්‍ය කටයුතු අමාත්‍යංශය හරහා කරනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පසුගිය කාලේ මේ අර්බුදකාරී කාල සීමාව තුළ පසුගිය අවුරුදු දෙක 2022 විශේෂයෙන්ම රටේ ආර්ථික අර්බුදයත් එක්ක ගොඩාක් ඇතිවෙච්ච ගැටලු රැසක් තිබුණා. ඒකේ ප්‍රධානම කාරණයක් තමයි මෙරට නිෂ්පාදකින්ට විදුලි බලය තිබුණේ නැහැ, ගෑස් රටේ තිබුණේ නැහැ, ඒ වගේම ඉන්ධන ගැටලුවක් තිබුණා. ඒත් එක්කම අමුද්‍රව්‍ය පිළිබඳ පැහැදිලි ගැටලුවක් තිබුණා. හැබැයි ඒ ගැටලු සියල්ල අභිබවා ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන් නොවු කර්මාන්ත ගණනාවක් වැහුණා ඒ කාලය තුළ. හැබැයි ඒ වගේම ශක්ති සම්පන්න මේක දරාගෙන හිටපු ශක්ති සම්පන්න දරාගෙන හිටපු විශාල කර්මාන්තකරුවන් පිරිසකුත් මේ රටේ හිටියා. ඒ නිසාත් මේ උන්ට පුළුවන්කම ලැබුණේ ඩීසල් නැති කාලෙක, ඉන්ධන නැති කාලෙක, අමුද්‍රව්‍ය නැති කාලෙක ලංකා ඉතිහාසයේ වැඩිම අපනයනගේ වාර්තා වුණේ 2022 වසරේ බිලියන 13ක අගයක්. ඒක ලොකු ගාණක් නෙවෙයි. හැබැයි අපිට ඒක කරන්න පුළුවන් වුණා. ඒක කරන්න පුළුවන් වෙච්ච හේතුව තමයි ආණ්ඩු මගිනුත් ඒ හරහා යම් කිසි උදව්වක් අපි ඉන්දියානු ආයෝජන ක්‍රමයේ ක්‍රියාත්මක කර අමුද්‍රව්‍ය ගෙනල්ලා දෙන්න උදව් කරා. කර්මාන්ත පුර කිසිවකට අපි විදුලිය කපන්න දුන්නේ නැහැ. ඒ ඇතුළු කරුණු කාරණා නිසා වුණ එක ශක්තිමත්ව කරගෙන ගියා. ඒ කරගෙන ගියපු කර්මාන්ත අපි කර්මාන්ත අමාත්‍යංශය හැටියට මෙහෙම අංශ 20ක් සමග ගනුදෙනු කරනවා. ඒකේ සෙක්ටරල් ඕවර්සයිට් කමිටීස් වගේ ඒ වගේ අංශ 20ක ඒ කර්මාන්තකරු අපි නිතිපතා රැස් කරන ඔවුන්ගේ අදහස් විමසන ඔවුන්ට අවශ්‍ය මැදිහත් වීම කර්මාන්ත අමාත්‍යංශයේ ලබා දෙනවා. මම සඳහන් කරන්න කැමතියි ඉතාම විශිෂ්ට විදියට පහුගිය වසර දෙක කාලය තුළ කර්මාන්ත රැසක් ඉදිරියට අවිල්ලා තියෙනවා. මම ඒකට සඳහන් උදාහරණ කීපයක් කියන්නම්. එකක් තමයි ලංකාවේ ඖෂධ නිෂ්පාදනයේ ගුණාත්මක භාවයෙන් ඉහළ ඉතාම හොඳ මිලියන් අඩු ඖෂධ 210ක් මේ රටේ හැදෙනවා. ලංකාවේ නිෂ්පාද අවශ්‍යතාවයේ 850ක් ඖෂධ 210ක් මේ රටේ හැදෙනවා. සිය 25ක් අපි අපේ වෙළඳාමෙන් අවශ්‍යතාවයේ සන්තුෂ්ට කරලා තිබෙනවා. අපිට අවුරුදු 10ක් ඇතුළතදී ලංකාවේ පුළුවන් වෙයි ලංකාවේ ඖෂධ නිෂ්පාදනයේ 80%ක් 90%ක් දක්වා අරගෙන යන්න අපිට ලේසියෙන්ම රුපියල් ඩොලර් මිලියන 750ක් රට ඉතුරු කර ගන්න පුළුවන් වෙනවා. සමහරක් විට කර්මාන්ත අපනයනය කරයි දවසක. එතකොට රටට විශාල ලාභයක් ලැබෙනවා. ඒ වගේම තමයි තමුන්වාසර මතක් කරන ඖෂධ වගේම රූපලාවන්‍ය පිළිබඳව විශාල නිෂ්පාදන කර්මාන්තයක් මේ රටේ බිහි වෙනවා. ඔබතුමාලට පේනවා රටේ විවිධ ස්ථානවල මේ ලංකාවේ දේශීය සන්නාම අද ඉතාම ඉහළ මට්ටමින් තමුන්ගේ නිෂ්පාදන කරනවා. වගේම තමයි ඒ දේශීය සන්නාම ලෝකෙට ගිහිල්ලා තියෙනවා. ඒක ඉතාම ආඩම්බරයට කාරණයක්. ඒක ඒ වගේම තමයි මේ රටේ කුඩා බෝට්ටු සහ රුවල් යාත්‍රා ලක්ෂර යොත් හදන විශිෂ්ට මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ තිබෙනවා. ලංකාවේ ඉතාම ඉහළ මට්ටමින් එවැනි කුඩා ඔරු සහ උපාංග හදනවා කියන එක අපි තමුන්වාසලට සිහිපත් කරනවා. ඒ වගේම තමයි පහුගිය කාලේ රටට වාහන ගෙනාවු නැති නිසා කාර් හා සම්බන්ධ උපාංග හදන විශාල කර්මාන්ත ගණනාවක් බිහි වෙලා තිබුණා. ඒ කර්මාන්ත එකලස් කිරීම මම සඳහන් කරන්නට අවශ්‍යයි. ඒකට මූලික පියවර අරගෙන තිබුණ හිටපු කර්මාන්ත මාත්‍ය විමල් විරවංශ මහත්තුමා ස්ටෑන්ඩර්ඩ් ඔපරේෂනල් ප්‍රොසීජර් එකක් වාහන නිෂ්පාදනය වෙනුවෙන් එකලස් කිරීම වෙනුවෙන් එතුමා පටන් ගත්තු නිසා කර්මාන්ත 22ක් දැනට දියුණු වෙලා තිබෙනවා. ඒ අය මේ රටේ හදන්න පුළුවන් සෑම උපාංග රසක්ම හදනවා. ඒ අය ස්ටීරින් වීල් එක හදනවා, එක්සෝස්ට් එක හදනවා, මේ රටේ ටයර් එක හදනවා, ලයිට්ස් හදනවා, ඒ වගේ අංශ කරන ඉතාම ලෝක මට්ටමට ගෙනියන්න පුළුවන් සීට්ස් ඇතුළු අනෙකුත් උපාංග හදනවා. ඒවා ඒකට වැදගත්ම කාරණය තමයි ඒවා හදනවා විතරක් නෙවෙයි ඒවා ලෝක වෙළඳපොළට සම්බන්ධ කරලා තිබෙනවා. ඒක ඉතාම වැදගත් කාරණයක්. ඒ හදපු උපාංග ලෝකේ ප්‍රධාන සන්නාමයන්ට උන් අලෙවි කරනවා. බුදුමලා දන්නවා ලංකාව හදන සෙන්සර් එකක් ඒ මහත්මේ ඉතාම ඉහළ මට්ටමේ ලෝකේ සෑම සන්නාමයක්ම මෝටර් අප් නිෂ්පාදනයේ භාවිත කරනවා. ඒ වගේම තමයි රබර් හා නිෂ්පාදන කර්මාන්ත ලෝක මට්ටමට ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඒ වගේම තමයි අනිත් සඳහන් කරන අවශ්‍ය ප්‍රධාන කාරණය ලංකාවේ සනීපාරක්ෂක නාන කාමර උපාංග කර්මාන්ත කරුවෝ 10 දෙනෙක් ඉතාම විශිෂ්ට ගුණාත්මක භාවයෙන් ඉහළ ඉතාම විශිෂ්ට කර්මාන්තයක් මේ රටේ හදලා අවුරුදු දෙකකින් දේශීය අවශ්‍යතාවය සන්තුෘප්ත කරා. ඒ වගේම තමයි උන් දැන් අද අපනයනය කරනවා. ඉතින් ඉතාම සතුටට කාරණයක් මේ කර්මාන්ත රැසක් තිබෙනවා. විදුලි ඉස්තරික ලයිට් ඉලෙක්ට්‍රොනික ප්‍රොඩක්ට්ස් කියන එක ඉතිහාසයේ වැඩිම අපනයනගේ වාර්තා කරේ 22 ඩොලර් මිලියන 450ක් අපි උපයගෙන තිබෙනවා. ඒ වගේ කර්මාන්ත ගණනාවක් තිබෙනවා. කුඩා කර්මාන්ත අංශය පිළිබඳව අනෙකුත් කර්මාන්ත පිළිබඳවත් මෙතුමා සඳහන් කරයි අපේ රාජ්‍ය මිතුරු දෙපළ. මට කියන්න අවශ්‍ය වුණේ ඔවුන් දියුණු වුණේ පසුගිය වසර දෙකක කාලය තුළ යම් පමණකට මේ රටේ ආරක්ෂණවාදයක් ක්‍රියාත්මක වෙච්ච නිසා. ඒ ආරක්ෂණවාදය කොහොමද ඇති වුණේ? අපනයන තහනමක් තිබුණා. මගේ ඉතාම හිතමිත්ත හර්ෂ දිසිල්ලා මතුම මේකට එකඟ වෙන එකක් නැහැ. ඒ ආරක්ෂණවාදය තුළ මම විශ්වාස කරනවා කිසියම් කර්මාන්තයක් දියුණු කරන්නට නම් we have to protect them during the infancy stage. අපි මේවා expose කරොත් මුල්ම කාලෙදී අපිට ඔවුන්ට ලෝක වෙළඳපොළත් එක්ක තනන් කරන්න බැහැ. හේතුව තමයි අපේ නිෂ්පාදන වියදම ඉතාම වැඩි. අපි සියලුම අමුද්‍රව්‍ය පිටින් ගේන්නේ. අපේ ඉන්ධන වියදම ඉතාම වැඩි. ඒක යුනිට් කෝස්ට් එක ප්‍රයිස් එක ඉතාම ඉහළ එකක්. ඊට පස්සේ අපේ මාකට් එක තව කුඩා එකක්. ඒ නිසා අපේ නිෂ්පාදන වියදම ගත්තට පස්සේ once you consider the economies of scale, if you have to consider the products from India or China, obviously our cost is high. ඒ නිසා අපිට බොහොම පැහැදිලිවම අපේ නිෂ්පාදන ලංකාවේ වෙළඳපොළට ඇවිල්ලා ඒක සන්තුෂ්ට කරගෙන අපරණ වෙළඳපොළට පාතියනකම් යම් කිසි පමණකට ආරක්ෂණවාදයක් ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ඒක ස්වාභාවිකව ලැබුණ පහුගිය අවුරුදු දෙකේ දැන් හැබැයි අපිට ඒක ඉවත් කරන්න වෙනවා. එකක් ලෝක වෙළඳ සංවිධානය ලොකු ප්‍රෙෂර් එකක් දෙනවා. අනිත් පැත්තෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් අපිට කියනවා මේවා ඉවත් කරලා අපිට නැවත ලෝක වෙළඳපොළට නිරාවරණය වන්නේ කියලා. ඔව් අපිට ලෝක වෙළඳපොළ නිරාවරණය වෙන්න අවශ්‍යයි. හැබැයි අපිට ඒවා යම් කිසි පමණක ස්ථාවර වෙනකම් ඒගොල්ලන්ගේ කොස්ට් එක විනත් රටවල නිෂ්පාදන භාණ්ඩවල කොස්ට් එකත් එක්ක තරම් කරන්න පුළුවන් වෙනකන් අපිට යම් කිසි මානක මේව ආරක්ෂා කරගන්න අවශ්‍යයි. ඒ නිසා නැවතත් නැත්තම් අපිට සිදුවෙන්නේ අපි දැක්ක මේ රටේ දියුණු වෙගෙන ආපු කර්මාන්ත පද්ධතියක් තිබුණා. 1960 දශකයේ 70 දශකයේ කර්මාන්ත අංශයේ ස්වර්ණමය යුගය හැබැයි අපිට විවෘත කරන්න සිදුනා. විවෘත කරාට පස්සේ මොකද වෙලා තියෙන්නේ? විවෘත අපි ක්‍රමානුකූල විවෘත නොකිරීමේ ප්‍රතිවිපාක අපිට පස්සේ අවුරුදු ගණනාවක් භුක්ති විඳා. ඒ නිසා තමයි අපේ තිබුණු කර්මාන්ත එකින් එක වැහිලා ගිහිල්ලා ඉතාම ලාභ මුදලට ලැබෙන ආනයන හරහා ලංකාවේ වෙළඳපොළ පිරලා ගියේ ඉන්පසුව. ඒ නිසා අපි නැවත වතාවක් මේ පාඩම ඉගෙනගෙන තිබුණා. ඉගෙනගෙන ආර්ථිකයේ අපේ අවාසනාවන්ත විදියට ආර්ථික අපගමනයක් ඇති වුණා. ආර්ථික අස්ථාවර වුණා. ආකෙදී අපිට පෙනුණු කාර්යය තමයි ලංකාවේ නිෂ්පාදනය කරන දේවල් වලට අපි උදව් කරන්න අවශ්‍යයි. එහෙම උදව් කරන්න ක්‍රමවේදයක් හදන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් කරුණු කීපයක් තියෙනවා. ඒක පළවෙනි කාරණයට අපි දැන් මුදල් අමාත්‍යංශය සාකච්ඡා කරනවා. ලංකාවට ගෙන්වන නිමි භාණ්ඩවලට ගොඩක් වෙලාවට ටැක්ස් එකක් නැහැ සමහර දේවල්. හැබැයි ලංකාවට ඒක හදන්නලා මේ මැෂින්ස් හදනවා නම් මේ භාණ්ඩ ලංකාවේ හදනවා නම් ගෙන්වන අමුද්‍රව්‍යයට ටැක්ස් එකක් තියෙනවා. ඒ නිසා අපි මේක HS codes එක අඳුරගෙන මුදල් අමාත්‍යංශයට ලබා දීලා තිබෙනවා. අපි නැවත නැවත මේ representations අපි නැවත නැවත කරනවා. අපිට අවශ්‍යයි බොහොම පැහැදිලිවම මේ රටේ අපි නිමි භාණ්ඩය බදු නැතුව ගෙනල්ලා නිෂ්පාදන භාණ්ඩ මේ රටේ නිෂ්පාදනය කරන පුද්ගලයාට අමුද්‍රව්‍ය වලට ටැක්ස් එකක් ගහනවා නම් අපේ භාණ්ඩයක් කවදාවත් ලංකාවේ වෙළඳපොළේදීවත් අන්තර්ජාතික වෙළඳපොළේදීවත් තරඟකාරී වෙන්නේ නැහැ. ඒ නිසා අපි හඳුනාගත්තු දේවල් වලට අඛණ්ඩව HS codes හරහා අපි මේ නිෂ්පාදකකින් සමග එකතු වෙලා හදපු ලයිස්තුවට අපි අඛණ්ඩව සටන් කරන මුදල් අමාත්‍යංශය සමග ඒවා නිදහස් කරලා දෙන්න. දෙවනි කාරණේ තමයි ලංකාවේ අපි දන්නවා ප්‍රධානතම කාරණයක් තමයි ලංකාවේ නිෂ්පාදන වියදම ඉතා වැඩි විදුලිය ඒක වැඩි නිසා. ඉතින් අපි කාංචන මහතුමාට නිතරම කියන කාරණයක් තමයි කරුණාකර ඔබතුමා විදුලි බල අමාත්‍යංශය මගින් මේ ජනන වියදම අඩු කරගන්නයි කියන කාරණය. බුද්ධික පත්‍රයට මැතුනේ ඔබතුමා ඇහුවා මේකට උත්තරයක් දෙන්න කියලා කණිජ වැලි අපනයනය සම්බන්ධයෙන්. ඔව් ඉතා හොඳ ප්‍රශ්නයක්. ගරු ඒ අංශය කියන්න අවශ්‍යයි. ඛනිජ වැලි අපි 2012 ඉඳලා 2022 වෙනකන් ලංකාවේ ඛනිජ වැලි අපනයනෙන් අපි උපයගෙන තියෙන ඩොලර් මිලියන 44ක් අවුරුදු 10ටම මම ඉතාම සතුටින් ප්‍රකාශ කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගිය අවුරුද්ද එක අවුරුද්දක කාලයක් ඇතුළත අවුරුදු 10ටම 44යි අපි දැන් ගිය අවුරුද්දේ විතරක් ඛනිජ වැලි අපනයනෙන් ඩොලර් මිලියන 40ක් හොයාගෙන තියෙනවා ඉතින් අවුරුදු 10ටම හොයපු ගමන් අපි හොයලා තියෙනවා හැබැයි ඔබතුමා කියපු ප්‍රශ්නය කරුණු දෙකක් නිසා මේ අගේ දාමෙන් එකතු කිරීමේ ඛනිජ වැලි වැලි පිළිබඳව ලංකාවේ මිත්‍යා මතයක් තිබෙනවා මේක අපිට විශාල නිධියක් තිබෙනවා කියන කාරණේ. ඒක සත්‍යක් නෙවෙයි. අපිට නිස්සාරණය කරගන්න පුළුවන්, කැණීම් කරන්න පුළුවන් ප්‍රමාණය සීමිතයි. දෙවෙනි කාරණේ තමයි අපේ ප්‍රමාණය අපි වාර්ෂිකව නිෂ්පාදනය කරන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 75,000ක් පමණ. මේකේ සාධනීය අගය එකතු කිරීමක් කරන්න නම් අපි අඩු ගානේ 150,000ක් මෙට්‍රික් ටොන් හදන්න අවශ්‍යයි. අපි ඒක ප්‍රමාණය හදන්න හැකියාවක් නැහැ. දෙවෙනි කාරණය ලංකාවේ විදුලි බිලත් එක්ක කිසි විටක වෙනි කර්මාන්තයක් පවත්වාගෙන යන්න බෑ. උදාහරණයක් හැටියට ලංකාවේ විදුලි ඒකකයක මිල රුපියල් 45 නම් චීනයේ ඒක ඒකකයක මිල රුපියල් 6යි. එතකොට චීනයේ මේ අගය එකතු කිරීම කරනකොට ලංකාව වගේ රටකට මේ කුඩා පරිමාණයෙන් කරලා විදුලි බලය මේ මිදුලට අරගෙන කිසි විටක මේ ඛනිජ වලට අගය දාමින් එකතු කරන්න බෑ. ඒ නිසා අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි අපි මේක ගොඩාක් විශ්ලේෂණය කරා මහාචාර්ය භූගර්භ විද්‍යාඥයන් අපිත් එක්ක වැඩ කරන මේ සම්බන්ධයෙන් කර්මාන්ත අමාත්‍යංශයේ ඒ සෑම කෙනෙක්ගේ මතය තමයි අපි හයි පියුරිටි මිනරල්ස් එක පිටරට යාමු වැලි වැඩිෂන්ස් වලට ලංකාවේ එනර්ජි කොස්ට් එකත් එක්ක මේ වැඩි ගොඩක් කරන්න අමාරු වෙනවා ඒ නිසා ඒක මේ අවස්ථාවේදී ප්‍රායෝගික නැහැ කියන මතය තමයි අපිට වැටහිලා තිබෙන්නේ විද්‍යාඥයන්ගේ මතයත් ඒකයි ඒ නිසා මම හිතන්නේ අපි නිස්සාරණය කළ වැඩිපුර යවන්න අවශ්‍යයි කෙසේ වෙතත් විදුලි බලය පිළිබඳ කාරණය ඉතාම වැදගත් කාරණයක් කර්මාන්ත කරුවන් ව්‍යවසායකින් පෙළන කාරණයක් අපිට මේ කර්මාන්ත අපිට කරගෙන යන්න වෙන්නේ නැහැ අපි කාංචනමත්තු මාර්ගයේ තුමා විශාල වෙහෙසක් ගන්නවා දක්ෂ තරුණ ඇමතිවරයෙක් හැබැයි අපි එතුමාට කියලා තියෙන්නේ ගොඩක් විදුලි බිල මේ විදියට විදුලිය මේ මට්ටමේ තිබුණොත් අපේ කර්මාන්ත සියල්ලටම විශාල ගැටලුවක් වෙනවා කියන කාරණා ඉතා පැහැදිලි ඒ නිසා ලංකාවේ ජනන වියදම අඩු කරගන්නට සුළං බලයෙන් වේවා සූර්ය තාපයෙන් වේවා මේ ජනන වියදම අඩු කරගත්තේ නැත්නම් ලංකාවේ කර්මාන්ත කරුවන්ට විශාල ගැටලුවක් වෙනවා කියන කාරණේ ඉතාම පැහැදිලි තුන්වෙනි කාරණේ තමයි අපි කියන මේ කාරණය කිසිම සීමාවක් නැතුව මේ රටේ අපිට මේ උදේත් කතා කරා විපක්ෂ ලංකතුමා කස්ටම් එක ගැන හොඳ කාරණයක් අපිට කියන්න අවශ්‍ය කාරණේ මේ රට මූල්‍ය රජයේ ආදායම් ජනනය වෙන ආයතන ප්‍රධාන තුනක් තියෙනවා කස්ටම් එක රේගුව ඊට පස්සේ සුරාබත් දෙපාර්තමේන්තුව සහ ආදේශ ආදායම් දෙපාර්තමේන්තුව එතුමා කියපු කාරණේ වැදගත්කම තමයි අර පසුගිය කාලේ මේ රට බාණ්ඩ ආනයන තහනමක් තිබුණා නියෝජ්‍ය කතානායකතුමනි ඒ ටෙම්පරරි සස්පෙන්ෂන් එක ලිස්ට් එකක් හදලා තිබුණා. හැබැයි ඒකේ ලිස්ට් එකේ මොනවද තිබුණත් ඒ සියලුම භාණ්ඩ මේ රටේ වෙළඳ පොලේ තිබුණා. ඒ සියලුම භාණ්ඩ තිබුණා. පිටරටින් ගෙන ටොපි චොක්ලට්, හැම් බේකන්, ඇපල්, මුද්දරත් පලන් ඒ වගේම පනාව ඉදලා කොස් ඉඳලා සෑම එකක්ම ඒව ටෙම්පරරි සස්පෙන්ඩඩ් ලිස්ට් එකේ තිබුණා. හැබැයි ඒ සෑම බඩුවක්ම මේ රටේ තිබුණා. ඒව ආවේ කොහොමද? ඒවා බෝට්ටු වලින් ගෙනාවේ නැහැ. ඒවා මේ රටට එන්නේ නීත්‍යානුකූල මාර්ගයෙන් කොහොමද එන්නේ කස්ටම් එක හරහා එන්නේ මේකේ විපත් දෙකක් තියෙනවා පළවෙනි එක තමයි ලංකාවේ නිෂ්පාදකයට තරඟ කරන්න බෑ මොකද චීප් ඉම්පෝර්ට්ස් හැමතැනම ඇවිල්ලා තියෙන්නේ තරඟ කරන්න බෑ ලංකාවේ නිෂ්පාදකයට දෙවෙනි කාර්යය තමයි ලංකාවේ බදු ආදායම නැතුව යනවා කොහොමද බදු ආදායම නැති වෙන්නේ ඒවා සියල්ල මේ වගේ කන්ටේනර් දවසර 50ක් වෙනවා අඩු ගානේ ඒවා එන්නේ UPB line කියන එකේ එන්නේ අන්න කම්පනීඩ් පර්සනල් බැගේජ් ඒ වා සියල්ලම නිදහස් වෙන්නේ මේ සියලුම බඩු නිදහස් වෙන්නේ පිටකොටුවේ කඩයක් ගානේ කඩ 100,000 ගානක තියෙන බඩු නිදහස් වෙන්නේ ටැක්ස් නැතුව ඒවා එන්නේ අන්න කම්පනීඩ් පර්සනල් බැගේජ් කියන එකේ එන්නේ ඒවා සියල්ල නිදහස් කරන්නේ මේ රටේ කස්ටම් එකේ නිලධාරි මහත්වරු ඒ සෑම කෙනෙක්ම දන්නවා මේ පරීක්ෂාවට ලක් වෙන්නේ නැහැ ඒවා සියල්ලම නිදහස් වෙන්නේ කොහොමද කියලා ඒ වෙළඳාම කරන ඕන කෙනෙක් දන්නවා ඒ වගේ මේ රටේ බඩු භාණ්ඩ වලින් පිරලා තියෙන්නේ රාජ්‍ය ආදායමත් නැහැ අනිත් පැත්තේ මෙරටේ පොඩි නිෂ්පාදන කර්මාන්තයක් කරන මිනිහට ඒ කර්මාන්තය කරගෙන යන්නත් බෑ ඒ නිසා මොන ආණ්ඩුවක් මෙරටේ බලයටපත් වුණත් මේ මොන ආණ්ඩුවක් මෙරටේ හෙට බලයටපත් වුණත් අනිද්දාට ආවත් මේ කස්ටම් එක හදාගත්තේ නැත්තම් මේ වගේ කටයුතු අන්තර්ජාලයෙන් අන්තර් සම්බන්ධීකරණය කළ පුද්ගල සම්බන්ධය නැතුව විනිවිද ප්‍රින්සිපල් භාවයකින් කස්ටම් එකට ගෙනාවේ නැත්තම් සුරාබත් දෙපාර්තමේන්තුව ගෙනාවේ නැත්තම් ඉන්ලන්ඩ් රෙවෙනියු එක ඒ විදිහට කටයුතු කරේ නැත්තම් මොන ආණ්ඩුවක් කවුරු බලයට පත් වුණත් පවත්වාගෙන යන්න බෑ ඔවුන් කරන හානිය අප්‍රමාණයි කියන කාරණේ මම සටහන් කරන්න කැමතියි ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ උත්සාහය කර්මාන්ත අමාත්‍යංශයේ හැටියට මේ ව්‍යවසායකින්ගේ ප්‍රතිශතයේ වර්තමානයේ 2.8යි. තව සුළු ප්‍රමාණයක් ලෝකයේ අනෙකුත් දියුණු රටවල් හැටියට බැලුවට පස්සේ අපි උත්සාහ කරන්නේ මේ කරන උත්තේජනයන් එක්ක අපේ සහයෝගය අපි නිරන්තරයෙන් උන්ට ලබලා දෙනවා. අපි මැදිහත් වීම කරනවා. ඒක තමයි අපිට කරන්න පුළුවන් දේ. අපිට මූල්‍යමය ශක්තිය නැති වුණාට අමාත්‍යංශයට විශාල ප්‍රමාණයක් අපිට පුළුවන් අපිට උත්තේජන දෙන්න අපේ ධෛර්ය දීම කරන අපේ උත්සාහය අඩු ගන්න 10%ක් දක්වාවත් මේ ව්‍යවසායකත්ව ඉදිරි අවුරුදු 5ක කාලය තුළදී දිනු කරගන්නේ කියන කාරණය. ඒ වගේම තමයි අපි ඉඩම් පිළිබඳව කාරණයේදී ලංකාවේ කෘෂි කර්මාන්තයට අතිවිශාල ඉඩම් ප්‍රමාණයක් වෙන් වෙලා තිබෙනවා. ඒකෙන් කරන නිෂ්පාදන ඵලදායිතාවයේ අපි කෘෂි කර්මාන්තේ අපේ දෙමව්පියන් අපේ තාත්තලගේ තාත්තලා අම්මලගේ තාත්තලා ගොවි මහත්වරු ඕන් පොලොවත් එක්ක ගැටුනේ. හැබැයි ඔවුන්ගේ නිෂ්පාදන ඵලදායිතාව ඉතාම අඩු මට්ටමක තියෙන්නේ. අදරත් ඒ කර්මාන්තයේත් එහෙමයි. කුඹුරු අස්වැන්නේ අපි යම් ප්‍රදේශවල ලැබෙනවා සාධනීය අස්වැන්නක්. හැබැයි ඵලදායිතාවයේ ගොඩක් අඩුයි. ලංකාවේ භූමිය වපසරිය කෘෂි කර්මාන්තර වෙන් වෙන ප්‍රමාණය බැලුවට පස්සේ ඒකත් එක්ක එකතු වෙලා ඉන්න ජනගහනය බැලුවට පස්සේ ජාතික දායකත්වයේ 8%යි. ඉතාම අඩු ප්‍රමාණයක තියෙන්නේ. හැබැයි කර්මාන්ත වෙනුවෙන්
මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
කර්මාන්ත වෙනුවෙන් ලංකාවේ භූමි ප්‍රමාණය 0.04 වෙන් වෙලා තියෙන්නේ. 0.04. මේ කර්මාන්ත වලට රටේ භූමියෙන් 1%ක් වෙන් වෙච්ච දවසට 1%ක් වෙන් වෙච්ච දවසට කර්මාන්තකරුවන්ට අපි කර්මාන්ත කරන්න යටිතල පහසුකම් ටික හදලා දීලා විදුලිය දීලා ජලය දීලා කර්මාන්ත පුර ටිකක් හදලා දීලා ඔවුන්ට බාධාවක් නැතුව මේ කර්මාන්ත කරන්න පටන් ගත්ත දවසට 0.04 ඉඳන් 1% දක්වා ඉඩම් ටික වැඩි කරලා දුන්නු දවසට මේ රටේ ආර්ථිකයේ උඩු යටිකුරු වෙයි කියන කාරණය සිහිපත් කරන්න කැමතියි. ඒ නිසා මේ කරුණේදී බලපාන ප්‍රධාන කරුණක් තියෙනවා. අපි කියනවා 3Ls කියලා ලෑන්ඩ් ලයිසන්සිං ලික්විඩිටි. එකක් ඉඩම් දෙන්න විදියක් නැහැ. ගත්තොත් කර්මාන්තයක් කරන්න පස්සින්දර අල්ලපු ගෙදර මිනිස්සු පෙත්සමක් ගහලා කර්මාන්තේ නවත්තන්න හදනවා. විශාල ගැටලු පරිසරයෙන් එනවා, ප්‍රාදේශීය ස්වභාවයෙන් එනවා, පළාත් ස්වභාවයෙන් එනවා. තවත් ආයතන ඇවිල්ලා නවත්තන්නයි බලන්නේ කර්මාන්තයක් කරන අත දෙන්න තියෙන ආයතන හරි අඩුයි. අනිත් පැත්තෙන් අපිට මූල්‍යමය ගැටලුවක් තියෙනවා. පැහැදිලිව ගිය අවුරුද්දේ තිබුණා මේ අපිට තියෙන මූල්‍ය ප්‍රතිපාදන වලින් වැඩි ප්‍රමාණයක් තියෙන තත්ත්වම කුඩා ණයක් ලබා දෙන්න අඩු පොලී ණය. හැබැයි ලබන අවුරුද්දේදී ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක රාජ්‍ය සම්බන්ධතාවෙනුත් එක්ක රාජ්‍ය දායකත්වයත් එක්ක රුපියල් බිලියන 60ක පමණ සහන ණය ක්‍රමයක් ලබා දෙන්න යෝජනා කළ තුන අයවැයනුත් අපි තුන ඒක ලබා දුන්නොත් ගොඩක් අර්බුදයට පත්වලා තියෙන ව්‍යවසායකින් සහන ලබා ගන්න පුළුවන් වෙයි. ඒ හරහා යම් කිසි සහනයක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. අනිත් පැත්තෙන් ලයිසන්සිං බර්ඩන් එක අපි දැන් පළාත් සභා සියල්ලත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. බිස්නස් රෙජිස්ට්‍රේෂන් ඉඳලා මේ ක්‍රමවේද සරල කරන ක්‍රමයක්, ලෙහෙසියෙන් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක ගන්න ඔවුන්ගේ කටයුතු පහසු කරගන්න ක්‍රමවේදයක් අපි හදන්න නිරන්තරයෙන් උත්සාහ කරනවා. මතුර විතාන මන්ත්‍රීතුමාගේ විශේෂ කමිටුවකනුත් ඒකට උත්සාහ කරනවා. දැනටත් පළාත් සභාවලින් සාධින ප්‍රතිචාර ලැබිලා තියෙන එකට උදව්වක් හැටියට අපි කර්මාන්ත මාත්‍රශ්‍රී යටතේ තියෙන සමාගම් රෙජිස්ට්‍රාර් මැදුර දැන් සියලුම කටයුතු අන්තර්ජාලය මගින් කරන්නේ. ඒක විශාල සහනයක් වෙලා තිබෙන ඕන කෙනෙකුට දැන් කිසිම කොලයක් හුවමාරු වෙන්නේ නැහැ. පේපර්ලස් ඇක්ටිවිටි ඇට් රෙජිස්ට්‍රාර් ජෙනරල් ඩිපාර්ට්මන්ට් ඒක අපි ඉතාම යහපත් මට්ටමකට පරිවර්තනය කළා ඇති වෙන කියන කාරණේ මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ නිසා ගොඩක් වෙලා නැති වුණත් මම අවසන් වශයෙන් සටහන් කරන්න පුළුවන් කාරණේ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ජීවත් වෙන රට පිළිබඳව විවිධ ආකල්ප ගිය අවුරුද්දේ පැතුරුණා. හැබැයි අපිට කියන්න පුළුවන් වැදගත් කාරණේ, මේ වැදගත් කාරණේ තමයි ලංකාවේ ජනතාව සතුව නිසංග හැකියාවක් තිබෙනවා. ඒ හැකියාවේ ප්‍රයෝජන අපි ගන්න අවශ්‍යයි. ඒකට ඒක පසුතලයේ හැදිලා තියෙන අධ්‍යාපනයත් සමග ඒ අධ්‍යාපනයේ දියුණු වෙච්ච ඒ කුසලතාවයන්ගෙන් ඔප්නෑන් වෙච්ච රටේ ඉන්න මිනිසුන්ගේ හැකියාව ප්‍රයෝජනට ගන්න අපේ රට දියුණු කරන්න අවශ්‍යයි. දියුණු කරන්න අවශ්‍ය පදනමත් එක්ක අලුත් ద్వාරයක් විවෘත වෙනවා. ඒ ద్వාරය මොකද්ද? අපේ ඉදිරිපිට තිබෙන ලෝකයේ වේගයෙන්ම දියුණු රටවල් දෙක චීනයේ ආර්ථික වර්ධන වේගය 5.6%යි ඉන්දියාවේ 6.7% මේ අවුරුද්දේ. ඒකත් එක්ක බිලියන 2.8 ජනතාවක් මේ රටවල් දෙකේ ඉන්නවා. මේ දියුණුවනේ ඉන්දියාවට චීනයට අපේ රටේ නිෂ්පාදනය කරන අපේ රටේ අගේ දාමයන් එකතු කරන අපේ රටේ සන්නාමයන් බවට පරිවර්තනය කරන සියලුම නිෂ්පාදන භාණ්ඩ අපිට යවන්න හැකියාවක් තිබෙනවා. ඒ ద్వාරේ විවෘත වෙලා තියෙනවා. ඒ ద్వාරයෙන් අපිට පුළුවන් වෙයි විශාල ලෙස ලංකාවේ කර්මාන්ත දියුණු කරගන්න උදව් කරගන්න. ඒකත් එක්ක අපේ රට නිතදින්ම ඒ චීන ඉන්දියාව සමග අපිට අපේ රට ඉදිරියට ගෙන යන සංවර්ධනය කරන්න මහඟු විවරයක් තිබෙනවා කියන කාරණය සිහිපත් කරන ගමන් අවසාන වශයෙන් මේ කටයුතු කරගෙන යන අපිට උදව් කරන රාජ්‍යමතුමාලා දෙන්න ප්‍රසන්න රණවීර මැතිතුමා, චාමර සම්පත් දස්සනායක මැතිතුමා, ඒ වගේම අමාත්‍යංශ ලේකම්තුමි තිලක අජන්සර මැතිණියතුළු නිලධාරි මහත්වරුන්ට සභාපතිතුමාට අපේ ස්තුතිය පුද කරමින් හඬ ඔබතුමාට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යමනි. ඊළඟට ගරු අඩේකලනාදන් මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 17ක කාලයක් තියෙනවා.
නන්දි කුලකලින් තලවලවර්ගලේ இன்றைய தினம் கைத்தொழில் அமைச்சு, வர்த்தக வாணிப மற்றும் உணவு பாதுகாப்பு அமைச்சு சம்பந்தமாக உரையாற்றுவதிலே மகிழ்ச்சி அடைகின்றேன். எங்களுடைய அமைச்சரவர்கள் பேசி முடித்த பிறகு என்னுடைய கருத்தை சொல்வதிலே நான் மகிழ்ச்சி அடைகிறேன். காரணம் என்னென்றால், அவருடைய தகப்பனாரோடு பயணித்தவன். அந்த வகையிலே அவருடைய செயல்பாடுகளை உண்மையிலே நல்லொரு நாட்டிற்கு உகந்த செயற்பாடாக அவர் பேசிய கூற்றுக்கள் நாங்கள் அறியக்கூடியதாக இருந்தது. முதலிலே நான் சம்பந்தமில்லாத ஒரு விடயத்தை பேச இருக்கிறேன். அண்மையில் இரண்டு மூன்று தினங்கள் இருக்கும் என்று நினைக்கின்றேன். இந்திய உயர்ஸ்தானியர் அவர்கள் யாழ்ப்பாணம் மன்னார் தீவு பகுதிகளுக்கு சென்று பல உறுதிமொழிகளை கொடுத்திருக்கிறார். அதைவிட எங்களுடைய பள்ளி மாணவ மாணவிகளுக்கு புத்தகங்களை வழங்கியிருக்கிறார். அந்த உறுதிமொழிகள் எப்படி என்று சொல்லி சொன்னால் நான் அவருக்கு நன்றி சொல்ல வேண்டும். மன்னார் வைத்தியசாலைக்கு சென்று அங்கே இருக்கிற குறைபாடுகளை கண்டறிந்து அதை செய்வதாக உறுதி அளித்திருக்கிறார். அதைவிட தலைமன்னார் தனுசுகோடி பாலம் அமைப்பது சம்பந்தமாக ஆராயப்படுகின்ற செய்தியையும் அவர் சொல்லியிருக்கிறார். இதன் ஊடாக இந்திய தூதருக்கு ஒரு விடயத்தை நான் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். முல்லைத்தீவிலே நீங்கள் வழங்கிய ஒரு வைத்தியசாலையிலே நீங்கள் வழங்கிய பொருட்கள் பல வருடங்களாக அது காலவரியாகி அதை பயன்படுத்தி இன்றைக்கு அது காலவரியாகி இருக்கிறது. அதிலே உங்களுடைய கவனத்தை செலுத்த வேண்டும் என்று நான் இச்சந்தர்ப்பத்திலே கேட்டுக் கொள்கிறேன். அதைவிட இன்றைக்கு நாங்கள் பொருளாதார வீழ்ச்சி பொருளாதார மீழ்ச்சி என்று பேசி வருகிறோம். உண்மையிலே எங்களுடைய நாட்டிலே இருக்கின்ற அழகான நாடு, அழகான உற்பத்தியை கொண்ட நாடு, மீன்வளம், விவசாயத்துறை, உற்பத்தி சிறு கைத்தொழில் வகைகளிலே செயற்படக்கூடிய அந்த உற்பத்திகளை செய்கின்ற வளமிக்க நாட்டிலே இருந்து கொண்டு அரிசியை இறக்குமதி செய்கிறோம். இப்படி சின்ன சின்ன பொருட்களை நாங்கள் இறக்குமதி செய்வது எந்த விதத்தில் நியாயமாக இருக்கிறது? அதை ஒரு கேள்வியாக கேட்டுக்கொள்ள விரும்புகின்றேன். உண்மையிலே அமைச்சர் அவர்களே, எங்களுடைய பிரதேசத்திலே பனையை வைத்துக் கொண்டு பல வளங்களை எங்களுடைய மக்கள் தயாரிக்கிறார்கள். பினாட்டு, இன்னும் ஒடியல், அதைவிட பனை சென்னை பொருட்கள். ராஜாங்க அமைச்சர் இதுக்கு பொறுப்பாக இருக்கிறார். பனை சென்னை ஓலைகளிலே விதவை தாய்கள் தங்களுடைய திறமையை அதிலே காட்டிக்கொண்டிருக்கிறார். இதை நல்ல முறையிலே சந்தைப்படுத்தினார். உண்மையிலே வருமானம், அதாவது அந்நிய செலவாணி நிச்சயமாக கிடைக்கும். எங்களுடைய அந்த அந்த அது சம்பந்தமான உற்பத்தியாளர்கள் ரோட்டு ரோட்டாக தங்களுடைய உற்பத்தி பொருட்களை விற்பனை செய்கின்ற வாய்ப்பை அவர்கள் செய்து கொண்டிருக்கிறார்கள். நான் உங்கள்ட்ட கேட்கிறேன் என்னன்னா, இந்த ஒவ்வொரு மன்னார் எங்களுடைய மன்னார் யாழ்ப்பாண பிரதேசங்களிலே இந்த இப்படியான உற்பத்தி பொருட்களுக்கு நீங்கள் சந்தைப்படுத்துகின்ற வாய்ப்பு, ஒரு கடை அல்லது அவர்கள் அதை விற்பனை செய்கின்ற வாய்ப்புகளை நீங்கள் உண்டு பண்ண வேண்டும். அப்படி செய்கின்ற போது உண்மையிலே அவர்கள் பயனடையக்கூடிய பல நிறுவனங்கள் அதை வாங்கி வெளியிலே அனுப்பி கொண்டிருக்கிறார்கள். இருந்தாலும் எங்களுடைய புலம்பெயர்ந்த தேசத்திலே இருக்கின்ற எங்களுடைய மக்கள் விரும்பி சாப்பிடுகின்ற இந்த பனை உற்பத்தி பொருட்கள், அது பினாட்டாக இருக்கலாம் அல்லது ஒடியலாக இருக்கலாம் அல்லது இந்த கைவினைப் பொருட்களை வெளிநாட்டவர்கள் மிகவும் விரும்பி பாவிக்கின்ற பொருட்களாக, தொப்பி அப்படியான பொருட்களை அவர்கள் உற்பத்தி செய்கின்றனர். அதிலே நாங்கள் கவனம் செலுத்தினால் நிச்சயமாக அந்நிய செலவாணி என்பது வருவதற்கான வாய்ப்புகள் இருக்கிறது. அமைச்சர் பேசியது போன்று இந்த பொருளாதார வீழ்ச்சி, கரண்ட் இல்லாத நிலை காரணமாக அன்றாடம் கைத்தொழில் செய்கின்ற மக்கள் உண்மையிலே பாதிக்கப்பட்டிருந்தார்கள். இதில் கயிறு உற்பத்தி, நான் என்ன சொல்லுகிறேன், பத்திரிகையிலே பார்த்தேன், எத்தனையோ காமன்ஸ் மூடப்பட்டிருப்பதாக பத்திரிகையிலே பார்க்கக்கூடியதாக இருக்கிறது. ஆகவே எங்களுடைய நாட்டிலே அழகான கடல் இருக்கிறது, கடல் வளம் இருக்கிறது, அதே போல அழகான இடங்கள் இருக்கிறது, டூரிசம். அதை நாங்கள் எந்த வகையிலே, சவுதி அரேபியாவை பார்த்தீர்களாக இருந்தால் அவர்கள் கடலை எப்படி பயன்படுத்தி இருக்கிறார். அழகான கடல் இருக்கிறது, அழகான தேசம் எங்களுடைய இலங்கை நாடு. ஆகவே நாங்கள் அதை பற்றி சிந்திப்பதில்லை அமைச்சர் அவர்களே. இப்பொழுது உங்களுடைய கருத்திலே நான் நிச்சயமாக நம்பிக்கை கொண்டிருக்கிறேன். உங்களுடைய கூற்று உற்பத்தியாளர்கள் சின்ன விஷயம் என்றாலும் இறக்குமதி செய்கின்ற ஒரு விடயத்திலே தான் நாங்கள் கவனம் செலுத்துகிறோம். உண்மையிலே அரிசி இன்றைக்கு நாங்கள் எங்களுடைய தேசத்திலே அந்த அரிசியை பயன்படுத்தினால் அந்த மக்களும் நல்ல முறையிலே விவசாயிகளும் பயனடைவார்கள். இதிலே இந்த பாதுகாப்பு, உணவு பாதுகாப்பு சம்பந்தமாக நான் சில கருத்துக்களை சொல்ல இருக்கிறேன் அமைச்சர் அவர்களே. உதாரணமாக உணவு பாதுகாப்பு என்பது எப்படி எங்களுடைய விவசாயிகள் பயனடையக்கூடிய ஒரு நிலையைத்தான் நீங்க நம்ம நாங்கள் உண்டு பண்ண வேண்டும். ஆகவே விலை நிர்ணயம் இல்லை நெல்லுக்கு, அரிசிக்கு, நெல்லுக்கு விலை நிர்ணயம் இல்லை. இந்த நெல் அரிசி வாங்குகின்ற மாவியாக்கள் இன்றைக்கு அவர்கள் விதிக்கின்றதுதான் விலை. ஆகவே விவசாயிகள் மிகவும் கஷ்டப்படுகிறார்கள். எங்களுடைய பிரதேசத்திலே தாலியை, மாட்டை, உடைமைகளை அடமானம் வைத்த எங்களுடைய விவசாயிகள் தன்னுடைய நெல்லை நல்ல விலைக்கு கொடுக்க முடியாது, இந்த மாவியாக்களிடம் கொடுக்கின்ற வாய்ப்பு இருக்கிறது. ஏன் அரசாங்கம் இதை செய்ய முடியாது? நாங்கள் அரிசியை இறக்குமதி செய்கிறோம். நல்ல நிர்ணயம் செய்யப்பட்ட விலையை எடுத்தவுமாக இருந்தால் அந்த மக்கள் நிச்சயமாக விவசாயத்தை மேலே கொண்டு போக வாய்ப்பு இருக்கிறது. ஆகவே விவசாய மக்கள் இன்றைக்கு எங்களுடைய தேசத்திலே வறுமைகளே தான் இருக்கிறார்கள். அதிலே நாங்கள் கவனம் செலுத்த வேண்டும். அதைவிட இந்த சிறு உற்பத்தி பொருட்கள், அது உளுந்தாக இருக்கலாம், அல்லது பயராக இருக்கலாம், அல்லது மிளகாய இருக்கலாம், யாழ்ப்பாணத்திலே வெங்காயம், இப்படியான உற்பத்தி பொருட்கள், அந்த பொருட்களுக்கு கூட நல்ல விலை இல்லை அமைச்சர் அவர்களே. அதை கூட நாங்கள் இறக்குகின்றோம். ஆனால் எங்களுடைய விவசாயிகள் தங்களுடைய உற்பத்தியை, அது மரக்கறி வகையா இருக்கலாம், தானிய வகையா இருக்கலாம், அதுவும் மாவியாக்களிடம்தான் ஒரு சிறு லாபத்தோடு கொடுக்கின்ற நிலை காணப்படுகிறது. உதாரணத்துக்கு ஒரு கத்தரிக்காய் ஒரு கிலோ ஒரு விவசாயி விற்பது 40 ரூபாய், ஆனால் அதை வாங்கி வெளியிலே விற்பது 500 ரூபாய். இந்த அளவிற்கு பாருங்கள் எங்களுடைய விவசாயிகளுடைய நிலைமை எப்படி இருக்கிறது. ஆகவே அமைச்சர் அவர்களே, ராஜாங்க அமைச்சர் அவர்களே, நீங்கள் இதிலே கவனம் செலுத்த வேண்டும். நாங்கள் உண்மையிலே ஒற்றுமையாக வடிவாக சிந்திப்போமாக இருந்தால் எங்களுடைய நாட்டை ஒரு அழகான எல்லா விடயங்களும் இருக்கிற எங்களுடைய நாட்டை நாங்கள் உற்பத்தி ரீதியாக எங்களுடைய மக்களுக்கு அந்த வாய்ப்பை கொடுப்போமாக இருந்தால் நிச்சயமாக இந்த பொருளாதார வீழ்ச்சியில் இருந்து நாங்கள் மேம்பட முடியும். ஆகவே அந்த விடயத்திலே நீங்கள் கவனம் செலுத்த வேண்டும். நீங்கள் உண்மையிலே நேற்றைய தினம் உங்களுடைய துறை சார்ந்த நேற்றைய தினம் சுகாதாரத்துறை சார்ந்து உங்களுடைய விடயங்களை நீங்கள் கூர்ந்து கவனித்தீர்கள். இந்திய உஸ்தானியர் அவர்கள் மன்னார் வைத்தியசாலையை தன்னுடைய செயல்பாட்டிலே செய்யப்போவதாக சொல்லியிருக்கிறார்கள். அதிலே நீங்கள் கவனம் செலுத்த வேண்டும் என்று இச்சந்தர்ப்பத்திலே நான் கேட்டுக்கொள்கிறேன். எங்களுடைய நீதி அமைச்சரும் இதிலே இருக்கின்ற காரணத்தால் ஒரு விடயத்தை நான் மற்ற விடயங்களை பேசலாம் என்று இருக்கின்றேன். நீதி அமைச்சர் சம்பந்தமான சில விடயங்களை நான் சொல்லலாம் என்று நினைக்கின்றேன். இந்த பயங்கரவாத தடைச்சட்டம் மாற்றப்போவதாக அரசாங்கம் அறிவித்தது. அமைச்சர் அவர்களும் அதை அறிவித்து பல பேச்சுக்களை பேசியிருக்கிறார். ஆனால் இப்பொழுது பார்த்தோம் என்றால் இந்த பயங்கரவாத தடைச்சட்டத்திலே கேக் செய்தவன் கூட கைது செய்யப்பட்டிருக்கிறார். இப்படி சாதாரண விடயங்களிலே ஒரு மனிதன், நீங்கள் பார்த்தீர்கள் மாவீரர் நிகழ்விலே எவ்வளவு மக்கள் அங்கே எல்லா வடக்கு கிழக்கிலே பெரிய அளவிலே கூடியிருந்தார்கள். அதன் அர்த்தம் வந்து போராடிய அல்லது மறித்த அந்த தன்னுடைய உறவுகளை வருத்தத்துக்கு ஒருக்காக நேசிக்கின்ற அந்த நிலையை நாங்கள் வேணுமென்று அதை அழுத்தம் கொடுத்து பயங்கரவாத தடை சட்டத்திலே கைது செய்கின்ற ஒரு நிலை காணப்படுகிறது. ஆகவே இதிலே அமைச்சர் அவர்கள் கவனம் செலுத்த வேண்டும். நாளைய தினம் எங்களுடைய பத்திரிகையாளர்கள் ஒரு ஆர்ப்பாட்டத்தை வவுனியாவில் செய்கிறார்கள். அதுக்கான காரணம் என்னவென்றால் உண்மையிலே பத்திரிகையாளர்களுடைய ஊடகவியலாளர்களுடைய செயல்பாடு என்ன? ஆர்ப்பாட்டம் நடந்தால் செல்ல வேண்டும், அல்லது ஏதோ ஒரு விடயங்கள் என்றாலும் செல்ல வேண்டும். ஆனால் அப்படி செல்லுகின்ற விடயங்களிலே அமைச்சர் அவர்களே சில அந்த பிரச்சனைகளை சம்பந்தப்படுத்தி இந்த பத்திரிகையாளர்கள் ஊடகவியலாளர்களை இணைக்கின்ற ஒரு சந்தர்ப்பங்கள் காணப்படுகிறது. அதற்கான காரணம்தான் நாளைய போராட்டமாக இருக்கிறது. அதைவிட இந்த புலனாய்வு துறையினரும் இந்த பத்திரிகையாளர்கள் போன்று இராணுவத்தினுடைய புலனாய்வு துறை இப்படி போன்று அவர்கள் சென்று அந்த பத்திரிகையாளர்களோடு செயல்படுகின்ற அந்த சூழலை பார்த்து மக்கள் அச்சப்படுகிறார்கள். யாரு பத்திரிகையாளர்கள், யாரு புலனாய்வுத்துறையினர் என்ற அந்த ஒரு அச்சம் இருக்கிறது. ஆகவே பத்திரிகை துறை என்பது உங்கள் எல்லாருக்கும் தெரியும், அவர்கள் துணிச்சலோடு தங்களுடைய அதாவது நடக்கின்ற பிரச்சனைகளை வெளிக்கொணுகின்ற ஒரு துணிச்சல் மிக்க எழுத்திலே தங்களுடைய கவனத்தை செலுத்துகின்றவர்கள் மீது ஒரு அடக்குமுறை பிரயோகிக்கப்படுகிறது என்றால் எப்படி அதை நாங்கள் ஏற்றுக்கொள்ள முடியும்? ஆகவே அமைச்சரவர்கள் இதிலே கவனம் செலுத்த வேண்டும். அன்பு நேற்று இன்றைய தினம் பத்திரிகைகளை பார்த்தேன், அமெரிக்க தூதுவர் கூட இந்த பயங்கரவாத தடை சட்டம் சம்பந்தமாக கருத்து சொல்லியிருக்கிறார். ஆகவே இந்த கருத்து என்பது வெளியிலே கருத்து சொல்லுகின்ற வாய்ப்புகள் உருவாக்கப்படுகிறது அமைச்சரவர்களே. ஆகவே இந்த சூழலில் அமெரிக்க தூதர் கூட இந்த விடயத்திலே தன்னுடைய கருத்தை சொல்லுகின்ற அதே நேரத்திலே பல மனித உரிமை ஆவலர்களும் இந்த கருத்தை சொல்லுகிறார். ஆகவே இந்த நாட்டிலே வாழக்கூடிய உரித்துடைய அத்தனை உயிர்களும் அத்தனை மனிதர்களும் இந்த நாட்டிலே வாழுகின்ற தேசிய இனங்களாகத்தான் நாங்கள் பார்க்கிறோம். அது சிங்கள மக்களாக இருக்கலாம், தமிழ் மக்களாக இருக்கலாம், முஸ்லீம் மக்களாக இருக்கலாம், மலைய மக்களாக இருக்கலாம். ஆகவே இந்த விடயத்திலே நாங்கள் பார்க்கிற இந்த பயங்கரவாத தடை சட்டம் பாய்வது என்பது தமிழ் மக்களுக்கு மட்டுமில்லை, சிங்கள மக்களுக்கும் அது பாய்கிறதுக்கான வாய்ப்புகள் இருக்கிறது. ஆகவே போலீசாரிடம் நீங்கள் உங்களுடைய நீதியமைச்சர் போலீஸ் அமைச்சரிடம் நீங்கள் சொல்ல வேண்டும், போலீசார் இந்த விடயத்தை பெரிய அளவிலே கிரியேட் பண்ணுகிறார். பெரிய அளவிலே விடப்பட வேண்டிய விஷயங்களை பெரிய அளவிலே தங்களுடைய செயல்பாட்டை செய்கிறார்கள். சில இடங்களில் கூடுதலாக கிழக்கிலே இந்த அனர்த்தங்கள் நடைபெற்றிருந்தது. ஆகவே இந்த விடயத்திலே நாங்கள் இந்த இந்த நாட்டிலே பொருளாதாரத்தை மேம்படுத்துகின்ற திட்டங்களோடு இருக்கின்ற போது ஏன் இந்த அடக்குமுறையை தொடர்ந்து எங்களுடைய மக்கள் மீது, ஏன் இந்த நாட்டு மக்கள் மீது செலுத்துகின்ற வாய்ப்பு ஏன் என்று நான் கேட்கின்றேன். ஆகவே இந்த அடக்குமுறை நீங்கள் சிங்கள மக்கள் மீது பிரயோகித்தாலும் சரி, தமிழ் மக்கள் மீது பிரயோகித்தாலும் சரி, இந்த
அடக்குமுறை
ஒரு காலம் வெல்லப்போவதில்லை. இன்னும் பிரச்சனைகளை தூண்டுகின்ற மக்கள் கிளந்தெடுகின்ற வாய்ப்புகளை தான் உருவாக்கும். ஆகவே அந்த சந்தர்ப்பத்தை நாங்கள் உருவாக்க கூடாது என்பது என்னுடைய கருத்து. ஆகவே இந்த இந்த விடயங்களை ஒவ்வொன்றாக பார்க்கின்ற போது நீங்கள் ஆரம்பத்திலிருந்து பாருங்கள், எங்களுடைய அடக்குமுறையால் தான் போர் மூண்டது, அடக்குமுறையால் தான் பல விடயங்கள், ஏன் அரகல கூட அந்த தங்களுடைய பொருளாதார ரீதியிலே மக்கள் பாதிக்கப்படுகின்ற சூழலில் தான் அந்த அரகல கூட உருவாக்கப்பட்டது. ஆகவே அடக்குமுறை என்பது சாதாரண விடயம் இல்ல, மக்கள் நிச்சயமாக கிளைந்தழுகின்ற ஒரு வாய்ப்பை தான் உண்டு பண்ணும். உதாரணமாக ஒரு விடயத்தை நான் சொல்லுகிறேன். ஒரு 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 மிருகத்தை ஒரு ஒரு நாயை எடுத்து பாருங்கள், அதை ஒரு வீட்டு ரூமுக்குள் நாங்கள் அடித்தோம் என்றால் அது எங்களை நோக்கி பாய், ஆனால் வெட்ட வழியிலே அடித்தோம் என்றால் அது ஓடிவிடும். ஆகவே அடக்குமுறையும் இதுதான், மக்களை நெருக்க நெருக்க பொருளாதார ரீதியிலே நாங்கள் சிந்திக்காமல் இன்றைக்கு அஞ்சலி செலுத்துகின்றவர்கள் மீது நாங்கள் அடக்குமுறையை பிரயோகிக்கவில்லை என்றால் அவர்கள் தங்களுடைய மன கிடக்குகளை அழுகையின் ஊடாக அதை வெளிப்படுத்தி விடுவார்கள். வருஷத்திலே ஒருக்கா. ஆகவே அந்த விடயத்திலே அரசாங்கம் கவனம் செலுத்த வேண்டும். அது எல்லாருக்கும் பொதுவான ஒரு விடயமாக இந்த விடயமாக அது இருக்கிறது என்பதை நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். நாளைய தினம் உங்களுடைய அமைச்சு வருகிறது, எங்களுடைய பாராளுமன்ற உறுப்பினர்கள் பேச இருக்கிறார்கள். அதிலே ஒரு சில விடயத்தை நான் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அமைச்சர் அவர்களே, மேலே நன்றி சொல்லுகின்றோம். இந்த எங்களுடைய அரசியல் கைதிகள் பல பேர் விடுதலை
அவசான் கரன் மந்திரம்
அதற்காக உழைத்த வழக்கறிஞர்களை நாங்கள் பாராட்டுகின்றோம். உங்களுக்கும் அந்த அந்த சந்தர்ப்பம் இருக்கிறது அவர்களை விடுதலை செய்ததிலே. அந்த விடயத்திலே ஒரு விடயத்தை நான் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அந்த வழியிலிருந்து பல வருடங்களாக வழியிலே வந்த இளைஞர்கள்
யுவதிகள்
அவர்களுடைய எதிர்காலம் சம்பந்தமாக லைகா நிறுவனத்தினுடைய சுபாஸ்கரன் அவர்கள் ரூபாய் 25 லட்சங்களை வழங்குகிறார். அதிலேயும் போலீசார் தலையிடுகிறார்கள். அமைச்சர் அவர்களே, பணத்தை அவர்கள் கொடுக்கின்ற பணத்தை அவர்கள் பயன்படுத்துவதற்கு போலீசார் தடையாக இருக்கிறார். ஆகவே இப்பொழுது அண்மையிலே விடுபட்ட 3 பேர்
விடுபட்ட
அவர்களை அவர்களுக்கும் இந்த இந்த விடயங்களிலே தலையீடுகளை குறைக்க வேண்டும் என்று ஒரு விடயத்தை உங்களிடம் குறிப்பிட விரும்புகின்றேன். உண்மையிலே எதிர்கட்சி ஆளுங்கட்சி எடுக்கின்ற நேரங்களிலே எங்களுடைய நேரத்தை பயன்படுத்த வேண்டாம் என்று உங்களிடம் நான் ஒரு வேண்டுகோளை
விடுக்கிறேன். විජේදාස රාජපක්ෂ මහතා
ගෞරවනීය කතානායකතුමනි, I thought that my friend will talk about the Minister of Justice tomorrow because it is scheduled for tomorrow's debate. But in advance that he raised it.
හෙට පෙතුල.
පොඩක් ගරු කතානායකතුමනි, එතුමා සඳහන් කරා අර ත්‍රස්තවාදයේ වැළැක්මේ පනත පිළිබඳව තත්ත්වය. ඒ පිළිබඳව මම පැහැදිලි කිරීමක් කරන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ඉවත් කරලා ඊට වඩා ලිහිල් නීති ක්‍රමයක්, ඒ වගේම මහජන අයිතිවාසිකම් ආරක්ෂා වෙන ක්‍රමයක් අපි ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දුව අරගෙන 2018 මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වෙලා අවසානයේදී සම්මත කරන්න තිබෙන වෙලාවේදී තමයි 2019 පාස්කු ප්‍රහාරය මේ රටේ සිද්ධ වුණේ. ඒකත් එක්ක මුළු රටේම ජනමතය වෙනස් වෙච්ච නිසා සහ ඇති වුණු කලබලකාරී තත්ත්වයත් එක්ක ඒක ඉදිරියට ගියේ නැහැ. ඊට පසු ගිය මැයි මාසෙදී වර්තමාන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපි පනත් කෙටුම් පතක් ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කරපු පනත් කෙටුම් පතෙත් යම් යම් වගන්ති පිළිබඳව දැඩි දෝෂාරෝපණයට ලක් වුණා. ඒවා දැඩි වැඩි කියන ඒවා සැර වැඩි කියන චෝදනාව තමයි තිබුණේ. ඒ අනුව අපි මෙතුමන්ලා එක්කත් සියලු දේශපාලන පක්ෂ එක්කත් මේ රටේ ඉන්න තානාපති සේවයේ රාජතාන්ත්‍රිකයන් මේ සියලු දෙනා එක්කමත් කතා කරලා අපි මේ පනතත් ඉවත් කරගෙන ඊටත් වඩා ප්‍රගතිශීලී වෙනස්කම් සිද්ධ කරලා තමයි වර්තමානයේ පනත් කෙටුම් පත ඉදිරිපත් කරේ. එතකොට මේ පනත් කෙටුම් පත අපිට තවම විවාදය සඳහා ගන්න බැරි වුණේ හේතුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පෞගිය මාස කීපය තුළ අපේ පනත් කෙටුම්පත් ගණනාවක්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්
වුණා.
එතකොට ඒක දිගටම ඒ දිගින් දිගටම ඒ නඩුව වලට ශ්‍රේෂ්ඨාධිකරණයේ එක බෙන්ච් එකක් එක විනිශ්චයාසනයක් වෙන් කරාට පස්සේ සාමාන්‍ය ජනතාවගේ නඩුව අහන්න තියෙන වෙලාව තමයි නැතුව යන්නේ. අනිත් නඩු ඔක්කොම එක දිගට කල් යනවා. ඒක නිසා අපිට මේක පරතරයක් ඇතුව කාල පරතරයක් ඇතුව තමයි ඉදිරිපත් කරන්න ඕන. දැන් මේ මාසේ වුණත් අපි ඉදිරිපත් නොකරේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉදිරිපත් කරා නම් තවත් ඔබතුමාලා අපිට තව චෝදනාවක් කරાવી මේ වකවානුවේ ඉදිරිපත් කරොත් අධිකරණයේ නිවාඩු කාලේ එන්නේ. එතකොට ඒ අධිකරණයේ නිවාඩු කාලේ විනිසුරුන්ට නිවාඩුව අමතක කරලා වැඩ කටයුතු කරන්න ඕන. අනිත් පැත්තෙන් ගත්තම ජ්‍යෙෂ්ඨ නීතිඥවරු බොහෝ විට ලංකාවෙත් නැහැ, එක්කෝ නිවාඩු ගත කරන්න වෙන වෙන දේවල් යොදාගෙන තිබෙන උන්ට අධිකරණයට එන්න වෙලාවක් නැහැ. එතකොට සමහරට තමුන්නාසලම ගියයි ඕන් අපි වෙලාව බලලා දැම්මේ. ඒ නීතිඥවරුන්ගේ එන්නේ පැමිණීම වළක්වලා මේක ඉක්මනට සම්මත කරගන්න කියලා. ඒක නිසා මේක අපි ඉතාමත් ප්‍රේසංකාරී විදියට තමයි කටයුතු කරන්නේ. කාගේවත් අයිතිවාසිකමක් අහිමි කරන්නේ. ඔබ සිළු දෙනාටම ඒ අවස්ථාව ලබා දීලා බොහොම විනිවිද භාවයෙන් යුතුව ඒ වගේම අයිතිවාසිකම් ආරක්ෂා කරමින් කාගේවත් අයිතිවාසිකම් යටපත් කිරීමේ අදහසකින් අපි මේක කරන්නේ නැහැ. ඒ සඳහා ජනවාරි පෙබ්‍රවාරි යනකොට ඔබතුමාලට අවස්ථාව ලැබෙනවා.
බොහොම ස්තුතියි. කරු ඔව් අඩේකල නාද මැතිතුමා.
ඔව් අමචරවර්ගලේ இந்த அண்மையிலே இந்த மாவீரர் தினத்திலே கைது செய்யப்பட்ட பயங்கரவாத தடுப்புச் சட்டத்திலே கைது செய்யப்பட்ட அந்த இளைஞர்களை விடுதலை செய்வதற்கான முயற்சியை நீங்கள் எடுக்க வேண்டும் என்று இச்சந்தர்ப்பத்திலே நான் கேட்டுக் கொள்கிறேன்.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එතුමාගේ කාරණය පිළිබඳව කරුණු මම වැඩි වශයෙන් දන්නේ නැහැ. ඒ පිළිබඳව සොයලා බලලා මහජන සාමය පිළිබඳව ආරක්ෂක අමාත්‍යතුමාත් එක්ක මම සාකච්ඡා කරලා ඔබතුමාට දැනුම් දෙන්නම්.
කොහොමයි සිතේ ඔබතුමාට? ගරු අංගජන් නාමදරන් මෙතුමා, ඔබතුමාගේ ඉතුරු කාලයේ දිවාවයකින් පස්සේ
නන්රි ප්‍රතිසභානායකවරුලේ, இந்த கைத்தொழில் அமைச்சு மற்றும் வர்த்தக அமைச்சினுடைய குழு விவாதத்தில் நேரம் ஒதுக்கி தந்தமைக்கு நன்றி சொல்ல கடமைப்பட்டிருக்கின்றேன். இந்த பொருளாதாரத்தினுடைய அவசியம் குறித்து எங்களுக்கு இந்த 2022 நடந்த எங்களுக்குள்ள அந்த பொருளாதார முடக்க நேரத்தில் எங்களுக்கு நன்றாக அறிந்தோம். அதனுடைய பாதிப்பு, அதனுடைய தாக்கம், எங்களுடைய மக்கள் எப்படி பாதிக்கப்பட்டார்கள், இன்றிருக்கின்ற பொருளாதார நெருக்கடியில் எப்படி பெட்ரோல் இல்லாமல் போனது, எப்படி பால்மா இல்லாமல் போனது, எப்படி ஒரு ஒரு பெட்ரோலுக்கு எவ்வளவு நாட்கள் கியூவில் இருந்து பெட்ரோல் எடுத்தார்கள் என்ற அதிலிருந்து முழு விவரமும் எங்களுக்கு தெரியும். ஆனால் ஒரு பொருளாதாரத்தை கட்டி எழுப்புவதற்கு, ஒரு சமூகமாக ஒரு நாடாக கட்டி எழுப்புவதற்கு முக்கியமாக தேவைப்படுவது கைத்தொழில். இந்த கைத்தொழில் என்பது நாடு பூராகவும் பொருளாதார கொள்கையின் அடிப்படையில் அதிகமாக வெளிநாட்டில் இருந்து இறக்குமதி செய்கின்ற பொருளாதார கொள்கையை பின்பற்றுவதனால் அதிகமான எங்களுடைய பொருட்களுக்கு லாபம் ஈட்டக்கூடிய வகையில் செய்யக்கூடிய விதமாக இல்லை. அதனாலே இன்றைக்கு கைத்தொழில்கள் அதிகமாக குறைந்து கொண்டு போகிறது. ஆனால் ஓரளவுக்கு தென்பகுதியில் உள்ள கைத்தொழில் பேட்டைகளாக இருக்கட்டும், கைத்தொழில்களாக இருக்கட்டும், அமைச்சர்கள் அதிகம் அக்கறை கொண்டு கவனங்கள் கொடுத்து செயல்படுத்துகிறார்கள். இங்கே கௌரவ அமைச்சர் பிரசன்ன ரணவீர் அவர்கள் இருக்கிறார், கௌரவ அமைச்சர் ரமேஷ் பத்ரன் அவர்கள் இருக்கிறார், சாமர் சம்பத் அவர்கள் இருக்கிறார். அவர்கள் நான் கண்ட அமைச்சர்களே உண்மையிலேயே திறம் வாய்ந்த அமைச்சர்களாக இருக்கிறார்கள். ஆனாலும் வடக்கு கிழக்கு சார்ந்து இன்னமும் அக்கறை தேவை என்பதை இந்த நேரத்தில் நான் கேட்டுக்கொள்ள விரும்புகிறேன். ஏனென்றால் வடக்கு கிழக்கில் ஏராளமான கைத்தொழில் துறைகள் இருந்தது. ஆனால் இப்போது அனைத்தும் செயலிழங்கி இருக்கிறது. குறிப்பாக பரந்தன் கெமிக்கல்ல இருந்து சிமெந்து தொழிற்சாலை, கண்ணாடி தொழிற்சாலை, அஸ்பெஸ்டோசி தொழிற்சாலை என்று பல தொழிற்சாலைகள் இருந்தது. குறிப்பாக ஐடிபியினுடைய இதன் அடிப்படையில் சொல்லியிருக்கு, தனியார் தொழிற்சாலைகள் மட்டும் ஏராளம் இருந்தது. யால் மெட்டல் இண்டஸ்ட்ரி, நியூ லங்கா அலுமினியம் இண்டஸ்ட்ரி, இன்னோகானிக் லிமிடெட், எவர்சில்வா இண்டஸ்ட்ரி, ஸ்ரீகிருஷ்ணா இண்டஸ்ட்ரி, முஷிகா இண்டஸ்ட்ரி என்று சொல்லி ஏராளமான இண்டஸ்ட்ரீஸ், அதாவது அலுமினியத்தில் இருந்து கோகனட் ஆயில் இண்டஸ்ட்ரியில இருந்து லைம் பேஸ்ட் ப்ராடக்ட் செய்யறதுல இருந்து ஃப்ரூட் கேனிங் பிரிசர்வேஷன், பிரிண்டிங் இங்க் செய்யறதுல இருந்து அனைத்தும் இருந்தது நோர்த்தன் ஈஸ்ட்ல. ஆனால் தற்போது அது இல்லாத சூழ்நிலையை நாங்கள் காண்றோம். அதற்கு என்ன, ஏன் அப்படி நடக்குதுன்னு பார்த்தால், நீங்க பாத்துக்கண்டால் இந்த 14 வருஷம்
திவாஹர் விவேகே சந்தா சபாவை கட்டுத்து தாவகாலிக்கோ பசரு எகதாக்வா கல் தபுன்லவே அத்திட்டு உன்லவே